හේදපල එකතු වෙලා මේ ආරාමයේ ප්‍රාතිහාරයක් වගේ තුන් මාසයක් ඇතුළත හදලා විවෘත කළා. හිතන්නකෝ මේ බිල්ඩින් එකක් තුන් මාසයක් ඇතුළත හදලා විවෘත කරනවා කියන්නේ ඒක ප්‍රාතිහාරයක් නෙමෙයිද කියලා. ඒක ප්‍රාතිහාරයක්. ඉතින් තුන් මාසයක් ඇතුළත හදලා ශාසනයට භාවනා යෝගීව කටයුතු කරන ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්, ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන්, ඒ කියන්නේ අර ලෝභ ద్వේෂ මෝහ නැති ආර්ය මහා සංඝරත්නය කියලා කට්ටියක් ඒ පිරිසට පූජා කරේ. මේක මේ හුදු පුහුදුන් අයට නෙමෙයි. ආර්ය මහා සංඝරත්නය උදෙසා සතර දෙසින්ම වඩින ආර්ය මහා සංඝරත්නයට පූජා කළා. ඉතින් එතුමගේ සහ එතුමන්ගේ බලාපොරොත්තු වුණේ දෙපාර්ශවයේම එතුමන්ගේ නමින්, එතුමියගේ නමින් සමුගත් ඒ මව්පියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්න. පින්වත් චන්දතිසේරා මැතිතුමන්ගේ පියාණන් වන පීටී තිසේරා පියාණන් වහන්සේට, සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේට සාංසාරික වශයෙන් සැපයෙන් සැපයට පත්ව නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මියෝ ආශිර්වාද බලයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශාමලිතේ සේරා මැතිණියගේ පියාණන් වන බී විජේරත්න පියාණන් වහන්සේටත්, YAD විජේරත්න පියාණන් විජේරත්න මෑණියන් වහන්සේටත් ඒ දෙපළට සාංසාරික වශයෙන් සැපෙන් සැපයට පත්ව ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. අද පොහෝ දවසේ මැදින්පුර පසළොස්වක පොහොය බුදුරජාණන් වහන්සේ පින්නතුනේ කාලුදායි කියන මේ රහත් බවට පත් වුණු බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න මාව පිරිස් ගණනාවක් ඒ කැඳවාගෙන එන්න කියලා යවන පිරිස ඉන්නේ නැහැ. පිනතුන් දන්නවා ඒ කතාව මොකද්ද උනේ කියලා. බුදුහාමුදුර ළඟ බණහනු ඇවට පස්සේ ගෙවල් දොරවල් අමතක කරලා දාලා මොකද වෙන්නේ? මහාන වෙනවා. අද එහෙම සිද්ධියක් වුණොත් එහෙම මහාන කරපු කෙනාට ගුටි කන්න වෙනවා. ඒ ටික අමතක කරලා දැම සිරු දෙනවා මහාන වුණා. ඉතින් ඔහොම ගණනාවක් පිරිස් යවුවට පස්සේ මේ කාලුදායි කියන මහරහතන් වහන්සේගේ ආරාධනාව මත බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට ඒ කිඹුල්වත් පුරයට වැඩම කරන කටයුත්ත සිද්ධ වුණා. පෙරහරි යොදුන් 16ක් තියෙනවා. එතකොට යොදුන් 16ක් යොදුනක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සතගුම් 16ක් විතර තියෙනවනේ නේද? කිලෝමීටර් 16ක් විතර කොහෙ තියෙනවා. ඉතින් ඒ වගේ යොදුනා. එතකොට දවසකට යන්න පුළුවන් දුර තමයි ඇවිදගෙන ගියත් නේද? කිලෝමීටර් 16ක් යනකොට හොඳ මහන්සිය. ඉතින් යොදුනේ යොදුන එහෙම යොදුන් 60ක් දවස් 60ක් ඇතුළතදී බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. යොදුනකට කිලෝමීටර් 16ක් විතර තියෙනවා. එතකොට දවස් 60ක් වැඩම කළා මේ ඒ යොදුන් 60. දැන් පින්නතුන් හිතන්නකෝ දවසකට කිලෝමීටර් 16 60න් වැඩි කරලා බලන්න ඕන. පුංචි පහේ දුර ප්‍රමාණයක්ද මේ ගෙවාගෙන යන්නේ? මං හිතන්නේ කෙනෙකු බුදුබව ප්‍රාර්ථනා කරනන ඔය ගමන මතක් කරනකොටම බුදුබව එපා වෙන්න පුළුවන්. මොකද හේතුව ඒ තරම් දුරක් ඔබ ගිහිල්ලා තියෙනවද ජීවිතේ? මේ ජීවිතේ එක දිගට කිලෝමීටර් 16ක්වත් ගිහිල්ලා නැති උදවියට මේ ආකාරයේ දුරක් මෙච්චර දුරක් පාගමනින් වැඩම කරනවා කියන එක පුදුම දෙයක්. ඒක ඉතින් තමන්ගේ පිය රජතුමන්ගේ අවබෝධයේ පිණිස අනුශාසනා කරන්න තමයි ඒ කිඹුල්වත් පුරයට වැඩම වීම සිද්ධ කරේ. ඉතින් මේ කාලුදායි මහරහතන් වහන්සේ මේ ගමන යද්දී ගාථා 60කින් ගමන් වරුණාව බුදුරජාණන් වහන්සේගේ සහාය පරිසරයේ තියෙන ගුණ ගයමින් ගාථා එහෙම නැත්නම් කවි දේශනා කළා. ඒක හරියට පින්නතුනි ගමන් විඩාව නැති වෙන්නේ ඒ කාලේ ඉඳලා තිබුණා අපේ මුතුන් මිත්තන්ගේ තිබ්බා මොනවද මේ කරත්ත යනකොට කරත්ත කවි තිබුණා, ගොයන් කපනකොට ගොයන් කවි තිබුණා, ආදී වශයෙන් පතල් හරනකොට පතල් කවි තිබුණා, පැල් කවි තිබුණා වගේම ඒ ගමන් විඩාව වෙහෙස නෙවෙන්නේ මේ කවි වලින් මේ වර්ණා ගාථා වලින්. මේ ගාථා කීමින් තමයි පිරිසම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වඩමවාගෙන යන්නේ. එක ගාථාවක කොටසක් අපි මතක් කරගමු. උන්වහන්සේගේ මග වර්ණනා කරන ගාථාවන් වල ගාථා දෙකක් විතර අපි සිහිපත් කරමු. 60ක් කියන්න වෙලාවක් නැහැ නේ. පුනප්පුනං චේව වපන්ති බීජං පුනප්පුනං වස්සති දේවරාජා පුනප්පුනං කෙත්තං කස්සති කස්සකා පුනප්පුනං ධඤ්ඤූ පේති රට්ටං පුනප්පුනං යාචකා චරති පුනප්පුනං ධානපති දදන්ති පුනප්පුනං ධානපති දදිත්වා පුනප්පුනං සග්ග මුපේති තහානම්. මේක බොහොම ලස්සන අරුතක් තියෙන ගාථා පෙළක්. යාචකයෝ නැවත නැවත කුලයන් කරා එළඹෙත්, දානපති හෝද නැවත නැවත දන් දෙත්. එසේ දීමින් නැවත නැවත ස්වර්ගයට මෝක්ෂයට උපදිත් කියලා සඳහන් කරනවා. ගොවියෝ නැවත නැවත ධාන්‍ය වපුරත්, වැස්ස නැවත නැවත වසීත්, ගොවිහු නැවත නැවත කුඹුරු සාත්, නැවත නැවත හැල් ආදී ධ්‍යාන රටට ලැබේ යනවා වගේ. මේ පරිසර වරුණාවක්. මේ යන්නේ කොහෙද? කුඹුරු මැදින් වැටිච්ච පාරවල්. දැනුත් ඉන්දියාවේ එහෙමයි දකින්න පුළුවන්නේ, ශාල කුඹුරු තියෙන්නේ. ඉතින් මේ වැස්ස ගැන, කුඹුරු ගැන, මිනිසුන් දන් දීම ගැන, ඒ දිගටම යද්දි මිනිසුන් දන් දෙනවා, ඒ දන් දීම ගැන, ඒ වගේම පරිසරයේ දකින යාචකයෝ ආදී පිළිබඳව මේ දැකලා හැදිච්ච කවි ගාථා මේ කියමින් තමයි මේ ගමන යන්නේ. ඒ ගමන ගියාට පස්සේ පින්වතුනේ කෙළවරේදී තමන්ගේ පියාණන් වහන්සේට දේශනා කරපු ගාථා දෙකක් තියෙනවා. මේ ගාථා දෙක ශ්‍රවණය කිරීමෙන් පියාණන් වහන්සේ ඒ සෝහාන් මාර්ගඵලයට පත් වුණා. උත්තිට්ඨේනප්ප මජ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. උත්තාන වීරිය කරන්නේය, නොපමාවන්නේය. පින්නතුන්ටත් ඒකයි කියන්න තියෙන්නේ. උත්තාන වීරිය කියන්නේ මොකන්ද? නිකම්ම වීරියක් නෙමෙයි පින්නතුනේ. නිකම් අත්හරින්නේ නැති වීරයකට මම මේක අවබෝධ කරගෙන මිසක් හැරෙන්නේ නෑ කියන වීරයකට තමයි මේ උත්තාන වීරිය කියලා කියන්නේ. එනිසා ධර්මය අවබෝධ කරගන්න මහරජු උත්තාන වීරිය ඇති කරගන්න ධර්මචාරී වෙන්න ආධ්‍යාත්මික ධර්මචාරී බව තියෙන මේක කයට දැම්මොත් එහෙම නිවන් දකින්න බෑ පින්නතුනි. තේරෙනානේ? දැන් අපි අය ධර්මචාරී වෙන්න හදන්නේ කොහෙන්ද? ශරීරයෙන්. ශරීරයෙන් ධර්මචාරී වෙලා නිවන් දකින්න බෑ. ඒක හොඳයි. ඒකත් කාය සංවරයට අදාළයි. මේ ධර්මචාරී වීම තියෙන්නේ මනසින්. ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. දහම අහන්න යොමු කරගත්තේ රජතුමා මේ වෙලාවේ. ධර්මය අහන්න උත්සාහ කරන්න, ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න මහරජ. ඒක අස්මින් ලෝකේ මේ ලෝකටත් හොඳයි. ඕ පරම්මිච පරලෝකයටත් හොඳයි. අපේ වචනෙන් කියතොත් උත්සාහ කරන්න, වීරය කරන්න, මේ ධර්මයේ තේරුම් ගන්න. දැන් මෙතෙන්දි ඔයත්තන්ට මතක් කරන්නම්කෝ, උත්සාහ ගන්න, මේ ධර්මයේ තේරුම් ගන්න. මේක මේ ලෝකෙටත් හොඳයි, පරලෝකෙටත් හොඳයි මහරජ කියනකොට ඒක පිළිගත්තා. දෙවෙනි ගාථා වශයෙන් ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. අර ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා, අප්‍රමාදී වෙන්න කියලා මුල් ගාථාවෙන් මතක් කරා. ධම්මං චරේ සුචරිතං, පිරිසිදු සිත, බාහිර නෙමෙයි සුචරිතයේ තියෙන ආධ්‍යාත්මික චේතනා පාරිශුද්ධත්වය. ධම්මං චරේ, ධර්මයේ හැසිරීම. දැන් මෙතෙක් කාලයක් පින්නතුන්ට අනුශාසනා කළා දහම, ඒ ධර්ම තුල තමන්ගේ සිත හැසිරෙවුවනම් තමන්ගේ හිත ලෝභ දේශ මොහයන්ගෙන් විමුක්ත වෙලා නිරෝධයට පත් වෙලා ඇති. නේද? සබන් කෑල්ලක් දුන්නහම මේක පාවිච්චි කළා නම් අපිට කියන්න දෙන්නේ ඒ සබන් කෑල්ල දැන් ගෙවිලා ඇති. ඒ වගේ ධර්මය තමන්ට ලැබුණා. ඒ ධර්මය බෙහෙතක් හැටියට නම් අපි ලබා දුන්නේ. ඒ බෙහෙත් ඖෂධය භාවිතා කළා නම් ඔබේ සිත ධර්මචාරී වෙලා ඇති. නනං දුස්චරිතං, මිත්‍යා දෘෂ්ටිහි දුෂ්ට චරිතෙහි දුෂ්ප්‍රඥ භාවෙහි හැසිරෙන්න එපා. ඥාන සම්පයුක්ත කෙනෙක් හැටියට, ප්‍රඥා සම්පයුක්ත කෙනෙක් හැටියට කටයුතු කිරීම, ඒ පිරිසුදු මනස ආරක්ෂා කර ගැනීම, මෙලවට පරලොවට දෙකීම වැදගත් වෙනවා කියලා දේශනා කරා. අස්මින් ලෝකේ පරම්හිච, මේ ලෝකෙටත් පරලෝකෙටත් ඒ දෙකම හේතු වෙනවා කියලා. ඒ වගේම රාහුල කුමාරයාගේ පැවිද්ද, දැන් මේ එක දවසින්ම සිදු වුණයි කියන එක නෙමෙයි මගේ පෞද්ගලික හැඟීම. මේ ඔක්කොම ටික මේ පොහොය මාසෙට අදාළයි. මේ පොහොය මාසය ඇතුළතදී වගේ සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම ටික අදාළ වෙන්නේ මොන මොන බොයටද? ඒකට මැදින්පුර පසළොස්වක පෝයට තමයි අදාළ වෙන්නේ මේ පෝය මාසෙම සිද්ධ වෙන දේවල්. එහෙම නැත්නම් මේ හැම දෙයක්ම සිද්ධ වුණේ පෝය දවසරද කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. නෑ, මේ පෝය මාසය ඇතුළත සිද්ධ වෙන දෙයක් අදාළ වෙන්නේ ඒ පෝය මාසේ. දැන් අර ඒ විදිහට. එතකොට රාහුල කුමරුන්ගේ පැවැද්ද සිද්ධ වුණා. පියාණන්ගේ දායාදේ ඉල්ල ගන්න කියලා යවුවා. මොනවා හරි තියෙන දෙයක් දෙයිනි කියලා බුදුරජාණන් වහන්සේට තිබුණු දායාදේ තමයි රජකම් පෙන්වුවේ නැහැ, සිටුකම් පෙන්වුවේ නැහැ. ඈ පුතේ ඔබ අගරජවයන් සක්විත රජවයන් කිව්වේ නැහැ පුතේ සක්විත රජකමට වඩා ශ්‍රේෂ්ඨ උත්තරීතර දහමක් මගේ ළඟ තියෙනවා, මේක ගන්න, මේක ගත්තොත් ඔබට දෙලෝ යහපත පිණිස පවතින, ඔය එකක්වත් වැඩන්නේ රජකම් ඕන්නේ, එන්න මාත් එක්ක. පහන වුණා. ඉතින් ලොකු අවසරයක් නැහැ, අවසරේ අම්මගෙන් හම්බුණානේ. ඉතින් පෙර තාත්තනේ, ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මව්පියගෙන් අවසර ගන්න ඕනේ, අම්මා කිව්ව දායාද ඉල්ල ගන්න ඕනේ කියලා තාත්තා මහාන කරා. ඒකට 아무තු කාගෙවත් අවසර ගන්න ඕම නැහැ. නමුත් මේකට ලොකු හිතේ කැක්කුමක් හටගත්ත කාටද? ඔව්, පිය රජතුමාට හිතේ කැක්කුමක් හටගත්තා. ඔහු විශාල කනස්සල්ලකට මානසික පීඩනයකට පත් වෙලා, ඔහු දුකට පත් වෙලා ඔහු කිව්වා, ඒ ස්වාමීනි, මේ දෙමව්පියන්ගේ අවසරයක් නැතුව, ආශිර්වාදයක් නැතුව මහාන කරන්න එපා. මේ දරු සෙනෙහස කියන එක ඇට ඇට මිදුළු දක්වාම දුවල තියෙන්නේ. මේක හරි අමාරුයි අයින් කරගන්න. ඉතින් මේ එහෙම මහාන කරන්න එපයි කියලා. ඉතින් එදා ඉඳලා ඊට පස්සේ විනයක් පැනෙව්වා දෙමව්පියන්ගේ අවසරයකින් තොරව. ඔව්, පැවිදි උපසම්පදාවල් දෙන්න එපා කියලා. එනිසා එදා ඉඳලා අද දක්වාම අදත් එහෙමයි. දැන් විදේශිකයෝ මෙහි ඇවිල්ලා මහාන වෙනවනේ. ඒත් ඒ අපේ නායක ස්වාමීන් වහන්සේලා ඒ රටේ ඉන්න අය ස්කයිප් එකෙන් සම්බන්ධ කරගන්නව, එහෙම නැත්නම් මේල් එකකින් හෝ ලියුමකින් එවන්න ඕන කැමැත්ත අත්සන් කළා. මව්පියන්ගේ මෙතෙන්ට ඇවිල්ලා දෙන්න බැරි වුණා. අදත් ඒක විදේශික කෙනෙක්ගෙන් මහානකමක් සිද්ධ වුණත් ඒ මව්පියන්ගේ ලියුමක් හරි ලබා ගන්නවා. නැති වෙලා හිටියොත් කරන්න දෙයක් නැහැ, විශේෂයෙන් මව්පියන්ගේ. ඒ මොනොත් බාරකාරයේ කවුරු හරි ලියුමක් දෙනවා. ඒ සම්ප්‍රදාය අදත් ආරක්ෂා කරනවා පින්වතුනි. මෙන්න මේ වගේ උතුම් වැදගත් කරුණු කාරණා රාශියක් පෙරදැරි කරගෙන තමයි මේ මැදින්පුර පසළොස්වක පොහොය දවසේ අපි මේ කටයුතු කරන්නේ. භාවනාවේ ආධ්‍යාත්මික ගුණ වගාවන් සිද්ධ කරගන්න. අපි මුලින්ම අපේ හිත සංසුන් කරගන්න. ඇසූ ධර්මය, වැඩූ ධර්මය, ඇති ගුණය අවදි කරගමු. සුළු මොහොතක් නිහඬව සමාධිගතව සංසුන්ව හොඳයි සාදු. විකෘති අය සහ ප්‍රකෘති අය හඳුනගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්. මේ අද හරි අමාරුයි. සංගරත්නය අතර වේවා, ගීයෝ අතර වේවා, විකෘති අය ප්‍රකෘති අය හඳුනගන්න බැරි වෙලා තියෙනවා. කවුද විකෘති? විකෘති කියන අයද විකෘති? ප්‍රකෘති කියන අයද ප්‍රකෘති කියන ප්‍රශ්නයක් තියෙනනේ. යම් කිසි කෙනෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කුහකකම් වලින්, පලිගැනීම් වලින්, ධන තණ්හාවෙන්, කුලමානෙන්, තානාන්තර වලින් උඩඟු වෙලා මුලා වෙලා නම් ඉන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ වලින් ආසත්ත වෙලා නම් ඉන්නේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිෂියාවෙන් පැලිපැලි නම් ඉන්නේ. පුපුර පුපුර නම් ඉන්නේ. ආන්න එයා විකෘති කෙනෙක්. මහානායක කෙනෙක් වෙන්න පුළුවන්, පොඩි නායක කෙනෙක් වෙන්න පුළුවන්, සාමණේර වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, වෙනත් ආගමිකයෙක් වෙන්න පුළුවන්. ඔහු විකෘතිද නැද්ද? සිල් දෙනා පිළිගන්නවද? ආන්න ඒ අය විකෘති අය. ඔන්න හොයාගන්න ලේසි ක්‍රමයක්. අනිත් අයට විකෘති කිව්ව පමණින් විකෘති වෙන්නෙත් නැහැ, ප්‍රකෘති කිව්ව පමණින් ප්‍රකෘති වෙන්නෙත් නැහැ. ඔන්න ඔය ක්‍රමයට පින්වත්නි විකෘතිය හොයාගන්න. එතකොට තව කෙනෙක් ඉන්නවා, යාචකයෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, මිනිස් පැවිද්දෙක් වෙන්න පුළුවන්, මහානායක හිමි නමක් වෙන්න පුළුවන්, අග්ගමහා පණ්ඩිත හිමි නමක් වෙන්න පුළුවන්. ඒ හිමි නම කරුණාව, දයාව, මෛත්‍රිය, පරහිතකාමීත්වය, අලෝභය, අද්වේෂය, අමෝහය ඇති, ඒ වගේම මාන්නය, උද්දච්චකම්, තානාන්තර සිතෙන් දුරු කරන ලද අතිශයින්ම අනතිමානී ගුණ දරණ කෙනෙක් වේද? ආන්න ඒ තැනැත්තා තැනැත්තිය ඒකාන්ත වශයෙන් ප්‍රකෘති වූ කෙනෙක් හැටියට බාරගන්න. තේරුණානේ? ප්‍රකෘති වූ හැටියට බාරගන්න. අපිට ඉස්සර හිටිය පින්නතුනේ ශාසන ධර්මයේ මේ මහා ප්‍රතිමූර්තියන් හැටියට පෙන්වන්න පුළුවන් හාමුදුරුවරු. ඒ ස්වාමීන් වහන්සේලා දැන් නැහැ. අපිට හිටිය රේණුකානේ චන්දවිමල නායක හාමුදුරුව වගේ මහා පඬිවරු, මහා උතුමන් රහතන් වහන්සේලා හා සමානව පෙන්වන්න පුළුවන් දර්ශනයක්, ගුණයක් තියෙන හාමුදුරුව. ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුව වගේ නායක ස්වාමීන් වහන්සේලා හිටියා. එහෙම අපි උන්වහන්සේලා තුලින් දැකලා නැහැ කොයිබකවත් මේ වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම වගේ නරක ගති දැකින්න අහන්න ලැබිලා නැහැ. උන්වහන්සේලා හරි පොඩි ළමයි වගේ ජීවත් වෙච්ච උදවිය. අපි වීඩියෝ එහෙම බලන්නකෝ. හරිම සරලයි කතාබහ, හරිම සරලයි පැවැත්ම, නේද? ඒ නිසා ඒ අපිට ඒක දකින්න මේ දැන් පෙන්වන්න කෙනෙක් නැති තරම් හරි මහා පුදුම වැඩක් වෙලා තියෙන්නේ. දැන් ඒ වගේ මහා යතිවරයන් වහන්සේ කෙනෙක් මන් දන්නේ මගේ සිහියට නේ එකපාරට එන්නේ. ඉන්නෝ ඇති මන් දන්නේ ඉස්සරහට ඇවිල්ලා ඒ වගේ දෙයක් කරන කෙනෙක් ඉන්නවද මේ සමාජයට සේවයක් කියලා. ඔය ක්‍රමයෙන් පින්නතුනේ හොයාගන්න විකෘති ධර්ම දේශනා කරන කෙනත්, ප්‍රකෘති ධර්මයේ දේශනා කරන කෙනත්, විකෘති මනුස්සයත් ප්‍රකෘති මනුස්සයත් හොයාගන්න. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යමෙක් අන්තයකට ගිහින් සිටිනවද ඔහුද විකෘති. අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යුක්ත වූ තැන සිට ජීවත් වෙනවද, දේශනා කරනවද, අන්න ඒක ප්‍රකෘති කියලා වටහා ගන්න අපි පුරුදු වෙමු. එතකොට අපිට කවුරු ප්‍රකෘති කිව්වත් විකෘති කිව්වත් වැඩක් නැහැ. මේ හොයාගන්න බෑනේ. මේ පක්ෂයේ විපක්ෂයට බයිනෝ, විපක්ෂයේ පක්ෂයට බයිනෝනේ. ඕකනේ හොයාගන්න බෑ. ඒ නිසා අපි මෙදහත් සිටින් ওই ක්‍රමවේදයට සවන් ඕන. ඊළඟට පින්නතුන්ට විවිධ දේශනාවන් අහන්න ලැබෙනවා. දැන් මේ මනස විකාර වෙලා තියෙන මිනිස්සුන්ගේ. හරේ එකක් කියනවා, මෙහෙ එකක් කියනවා, අරගොල්ලෝ එකක් කියනවා, මේගොල්ලෝ එකක් කියනවා, මේ කියන දැන් ඔළුව නරක් වෙලා තියෙන්නේ. ওই නරක් වෙච්ච අයගේ ඒක හදාගන්න ඕනේ. එහෙම හදාගත්තේ නැත්නම් ඉස්සරහට යන්න බෑ. ඒක හදාගන්න උපදේශයක් දෙන්නම්. පින්නතුන්ට තියෙන්නේ යමක් නෙවැරදි දහමද කියලා තේරුම් ගන්නකම පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ අකුසල මූල සංසිඳෙන්න යම් තැනක දහමක් දේශනා කරනවද මොන වචන වුණත් කමක් නැහැ මොන විකාර කතාවක් වුණත් කමක් නැහැ වැද්දෙක් බන කිව්වත් කමක් නැහැ වැද්දට උනත් ධර්ම අවබෝධය කරගත්තාම ආදිවාසීන්ට උනත් දේශනා කරන්න පුළුවන් වැද්දා කියන්නේ කැලේ ඉන්න නිසා නැත්නම් මේ මිනිස්සයා උතුම් පෞරුෂයකින් හැබි මිනිස්සේ කවුරු කිව්වත් කමන්නේ මේ ලෝභ මූල දෝෂ මූල මෝහ මූල ඉවත් වෙන්න. දැන් මේව නිසා නේද මිනිස්සයන්ගේ හිතවල තියෙන ගැටීම් නේ? ඔව්. එතකොට යම් කිසි තැනක ඉඳගෙන ලෝභ මූල දෝෂ මූල මෝහ මූල ප්‍රහාණය කරනවද අන්න යාට තමයි පැවිද්දා කියන්නේ. යම් කිසි කෙනෙක් ඒ ලෝභ මූල දෝෂ මූල මෝහ මූල දුරු නොකරයිද? ඔහු පැවිද්දෙක්වත් බෞද්ධෙක්වත් නෙමෙයි. ලෝභ මූල දෝෂ මූල මෝහ මූල වැඩි කරගනේද? ඒ ඇත්ත ඒකාන්ත වශයෙන්ම අපායට මඟ සාදා ගන්නා වූ අය. ද්වේෂයෙන් අන්තයට ගියාම මොකද වෙන්නේ? ඈ ලෝභයෙන් අන්තයට ගියාම මොකද වෙන්නේ? ඒ මිනිස්සු අපායට යනවාමයි. ඒ නිසා අපි දැකලා තියෙනවා ශාසනය ඇතුළත වේවා ශාසනයෙන් බාහිර වේවා වෙනත් ආගම්වල වේවා මේ කාරුණික දයාපන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේම මහා දුෂ්ට දුර්ජන සිටිවිලි තියෙන මිනිසුත් ඉන්නවා. ඉතින් ওই කොටස් දෙක ඒ යන අතට යද්දාවේ අපි අපේ හිත රැකගත යුතුයි කියන අදහසින් කටයුතු කරනවා. සත්‍ය සොයා යන කෙනෙකුට මේක මොන ආගමේද කියලා නෙමෙයි අහන්නේ. ඒකෙන් තමන්ගේ හිත නිවෙනවද නැද්ද කියලායි බලන්නේ. කවුරු හරි ලෝකයේ යම්කිසි සිද්ධාන්තයක් දේශනා කරනවා. ඇත්තටම ඔබ අහන්නේ ඒක දේශනා කරේ මොන ශාස්ත්‍රවරයාද මොන පොතේද නෙමෙයි තියෙන්නේ කියලා බලන්න ඕන. තමන්ගේ නුවණට තමන්ගේ සිතට ඒක මොන තරම් ගැළපෙනවද කියලා බලන්න ඕන. තේරෙනවා නේද? තමන්ගේ සිතට ඒක මොන තරම් ගැළපෙනවද කියලා බලන්න ඕන. එච්චරයි. ඒක මොන ශාස්ත්‍රවරයා දේශනා කරාද කියලා බලන්න ඕන. මේ ප්‍රාථමික මට්ටමේදී තමයි ඔය ભેද තියෙන්නේ. ශාස්ත්‍රූ ભેද, නිකා ભેද. ආගම් ભેද තියෙන්නේ මේ ප්‍රාථමික අයගේ. පහළ මිනිස්සුන්ගේ තියෙන්නේ. දැන් අපි යනවා සරුවාගමික වැඩසටහන් වලට ටිකක් ඒකට එන්නේ බහුසුත බවක් තියෙන යම් පූජකයෝ ටික නෙන්නේ. ඉතින් ආවහම ඇත්තටම අපි යාළුවෝ වගේ කතා කර කර ඉන්නේ. මවුලලිතුමල්ලා එනවා, ෆාදර්ස්ලා එනවා, මේ පූසාරිලා එනවා. ආවහම හරි සමහරලාට මට නම් මේ සමහරලාට මේ හරි ආදරේ ඒගොල්ලෝ. මමත් ඒගොල්ලන්ට හරි කැමතියි. මටත් දෙන්න පුළුවන් උපදේශේ මමත් ඒගොල්ලන්ට දෙනවා. ඒ ඇත්තත් හරි සුවද සීලියව කටයුතු. එතකොට මට තේරුණා මේ බුද්ධිහීනතාවය තුළ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතනින් එහාට මේ එකක් මේ දුර්වල මිනිස්සු ළඟ තමයි වාද බේද තියෙන්නේ. මේ පිරිපුන් අය ළඟ කිසිවක් නැහැ කියලා මට තේරුණා. එසා ඔබත් පිරිපුන් නම් ඔබත් ඔය ඉන්න තත්වේම අර පොදු මහා ජනතාව වගේම ග්‍රාමීය පුතජන විදියටම හිතන්න නැතුව ඊට වඩා ටිකක් මේ සමාජ බැම්මෙන් ඉස්සලා බලන්න. ඒ සංස්කෘතික බැම්මෙන් ඉහළට ගිහිල්ලා ඉස්සලා බලන්න. ආගමික බැම්මෙන් සීමාවෙන් ඉහළට ගිහිල්ලා ඉස්සලා බලන්න. එතකොට මේ හැම දෙයක් තුළම තියෙන මානව චින්තනයේ ස්වභාවය සහ පීඩණය පේන්න පටන් ගන්නවා. ඒ දර්ශනය තමයි අපිව සුවපත් කරන්නේ, විනාශ කරන්නේ. තේරෙනවද? මිත්‍යා දර්ශනය සම්‍යක් දර්ශනය. මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය. දර්ශනය තමයි අපි විනාශ කරන්නේ, අපිව හදන්නේ දෙකම කරන්නේ. ඒක එහෙනම් මොකද්ද ඉස්සෙල්ලම අපි වර්ධනය වෙන්න ඕන? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැතුව මේ හිත අකුලවාගෙන දත් මිටි කෑමට සිවන් අම් වෙන්නේ නැහැ. පිනතුනේ දත් මිටි කනවා කොච්චරද කියතොත් මම ඒ කාලේ මේ දර්ශනය හරියට ඔළුවට ඇටින් නැති කාලේ මම විවිධ භාවනාවල් වර්ග කළා. මම අද කිසිම භාවනාවකට බය නැත්තේ මම ඔය හැම භාවනාවක්ම වාගේ කරලා තියෙන නිසා මම හරි සන්තෝෂ වෙනවා. ඒ කියන්න නැති වුණාට හැම භාවනාවක්ම වාගේ කරන නිසා මට කිසිම භාවනාවක් පිළිබඳව සැකයක් නැහැ. මම දන්නවා ඒකේ ප්‍රතිඵලය මේකයි කියලා. දර්ශනය පහළ කර ගන්න ඕන. එහෙම නැතුව මේ දත් මිටි කාලා හරියන්නේ නැහැ. අපි දත් මිටි කන කාලේ දත් මගේ දතක් කැඩුනා දත් මිටි කාලම. ඒ කියන්නේ වෙනතුනේ මේ වීරිය කරද්දි හයියෙන් දත් හපාගෙන වීරිය කරද්දි මේ දත් මේ එක තැනක තියෙන දත්ින් කෑල්ලක් කඩලා ගියා. කඩට මේ දත අහුණා කෑල්ල. දත්ින් කඩලා ගිහින් හිතන්නකෝ කොහොමද දත් මිටි ගෑම කියලා. එදාත් මම ඒක ගිහිල්ලා අපේ භාවනායි උපදෙස් දුන්න සාහිණාංශයට මම ගියා. හැමෝටම දතින් කෑල්ලක් කඩලා ගියා. අයියෙන් දත් පිටි ගා. දත් හයියේ මගේ ඒ වුණාට හයියෙන් කඩලා ගියා. කඩලා ගියාම කිව්වා එහෙනම් මේ අර එක උන්නාන්ති කෙනෙක් නම් හිටියා කිව්වා මේ භාවනා කරනකොට ඒක උච්චම අවස්ථාවක ධානයක වැඩෙද්දි මේ ඒ උන්නාන්ති ලී කෑලි දෙකක් කටේ දා ගන්නවා කිව්වා. එහෙම තමයි මේ දේශනේ කරන්නේ. මට ලී කෑල්ලක් හපා ගන්න කියන්නේ වෙන කෙනෙක් කරපු එකක් කියනවා. එතකොට මම ඒක අනුගමනය කරනවා. ඉතින් මමත් කර වැඩි පොඩි රීප කෑලි දෙකක් කඩලා මේ කටේ දෙපැත්තේ දාගෙන හයියෙන් හපාගෙන තමයි වීරය කරන්නේ. ඒ සමත භාවනාවල් වඩන්න තියෙන අමාරුව. ඔන්නම් බලන්න ඔය සමත භාවනාවල් වඩන තැන් හම්දුරු ඉන්න තැන් තියෙනවා. දකින්න හැමුණොත් උන්වහන්සේලා එක්ක අරළු ගෙඩියක් කටේ දාගෙන එහෙම නැත්නම් දත් මිටි හපාගෙන දිගටම ධ්‍යානයේ මන්ත්‍රණය වඩනවා. ආලෝකය නම් ආලෝකයේ කසීනය ඒක කියමින් 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 වඩනවා. ධ්‍යානයේ වඩනවා ආස්වාස ප්‍රාස්වාසය නම් ඒක එහෙමයි. එහෙම එහෙම කියලා 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 අර අර සිතේ තියෙනවනේ හිතන වේගයක් තියෙනවනේ. පස්සේ මේක හිතලා 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 හිතන්නත් හයිය නැති වෙලා යනවා. හැබැයි වෙනතුරු මේ දර්ශනය පහළ වෙන්නේ නැතුව ඒ తాවකාලිකව සිතේ තියෙන වේගයන් ටික ෂෙයා වෙලා දියයි කියලා ඉවරලා ආයෙ එක හට ගන්නවා. දැන් ඔය සිතන කතා කරන වේගයක් තියෙනවනේ. ඔය හිතට ඔයත්තන්ට ඒ අත්දැකීම ලබන්න පුරුදු වෙලා නැති වෙති. දැන් අපි හිතක් මොන හරි දෙයක් දුන්න කියමුකෝ. හිතන්න. දිගටෝම එකම දෙයක් ගැන හිතලා 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 හිතමින්ම සිටියොත් එහෙම මොකද වෙන්නේ? අර හිතීමේ එකත් ෂය වෙලා යනවා. ඒකට හේතුව මේ මේකට යම්කිසි මේ හිතන්නත් එනර්ජි එකක් ඕන. ඒක නැති වෙලා යනවා. ඒක නැති වෙලා ගියාට පස්සේ මොන මොකුත් කල්පනාවක් නැතුව ඉන්නවා. ඒ මොකද දැන් හිතුවට අර මෙහෙම වාචික වශයෙන් ධ්වනියක් එන්නේ නැහැ. ධොනියක් එන්නේ නැති නිසා දැන් ඒක ආස්වාස ප්‍රාස්වාසය කියලා අපි හිතනවා කියමුකෝ. ආස්වාස ප්‍රාස්වාසය නිකන් හිතනවා නොහිතනවා වගේ ඒක දැනෙන්නේ නැතුව යනවා. ඒවා ඊළඟට සමාධි මට්ටම් හැටියට ගොඩ නැගෙන. හැබැයි ඒකක්වත් අපේ ස්ථීරසාර යථා අවබෝධය සඳහා හේතු වෙන්නේ. යථා අවබෝධය සඳහා හේතු වෙන්නේ දුක්ඛං දුක්ඛ සමුප්පාද. අන්න දුකයි දුක උපදින විදියයි දුකෙහි නිරෝධයයි නිරෝධ මාර්ගයයි චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ඒ අවබෝධය තමා තුළ පැන නැගීමෙන් දර්ශන අවබෝධයට පත් වෙනවා. චේතෝ විමුක්තියට පත් වෙන්න ඕන. චේතෝ විමුක්තිය කියලා කියන්නේ වෙනතුනි. මොකද්ද මේ චේතනාව කියලා කියන්නේ? දැන් මෙතන ඔබ වාඩි වෙලා ඉන්න චේතනාව කියන්නේ බලන්න මට. මොන චේතනාවෙන්ද ඉන්නේ බලන්න. විවිධ අය විවිධ චේතනාවන් වලින් ඉන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නත් පුළුවන් චේතෝ විමුක්තියටපත් වෙලා. ඒ කියන්නේ පපුව ඇතුලේ ගිනි ගන්න එක නැතුව, පත්තු කරන එක නැතුව, කිසිම චේතනාවක් නැතුව මෙදහත් සිතින් කියන්නේ අන්න ඒයිට. චේතනාවක් තිබුණොත් මෙදහත් නැහැ, චේතනාව අන්තයකට යනවා. මෙදහත් සිතින් ඉන්න කෙනෙක්ද බලන්නකො. චේතනාවක් නැතුව ඒ මෙදහත් සිතේ තියෙන උපරිමය තමයි ධර්ම අවබෝධය. මෙදහත් සිතින් සිටින්න. චේතනාව ඔබ හදවතින්ම උදුරා දැමුවාද? ආත්මයෙන්ම උදුරා දැමුවාද? මේ චේතනාව දුරු කරපු කෙනා ප්‍රඥා විමුක්තියක්, චේතෝ විමුක්තියක්, ඉන්ද්‍රිය නිරෝධයක්, සංවරයක් ලැබපු කෙනෙක්. ඒ කෙනා මේ ලෝකයේ තේරුම් ගන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන ස්වභාවයට. ප්‍රත්‍යක්ෂ වෙන, හොඳට දැනෙන, ස්පර්ශ වෙන, ඉන්ද්‍රිය ගෝචර යථා ස්වභාවයෙන් මේ ලෝකේ තේරුම් ගන්නෑ. සංකල්පිතව තේරුම් ගන්නෑ. කිසි දෙයක් සංකල්පිතව බාරගන්නෙත් නෑ, තේරුම් ගන්නෙත් නෑ, විශ්වාස කරන්නෙත් නෑ, පසුපස යන්නෙත් නෑ. ඒකයි ආර්ය ශ්‍රාවකයෙක්ගේ වෙනස. සංකල්පිත ලෝකයකට වඳින්නෙත් නැහැ, පුදන්නෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. දෙවියෙක් හරි ඉන්නවා නම් සංකල්පිතව නෙමෙයි, දැකලා දෙවියෙක් ඉන්නවා කියලා කියන්නේ. ආධ්‍යාත්මිකව දැකලා දෙවියෙක් ඉන්නවා කියලා කියන්නේ එහෙම නෙමෙයි, සංකල්පිත නැහැ. ඒ ආර්ය ශ්‍රාවකයන්ට මේ විශ්ව ඥානය පහළ වෙනවා. පහළ වුණාම මේ විශ්ව ඥානයේට මේ දේවල් පේනවා. පෙරේතය, භූතය, කුම්භාණ්ඩයත් පේනවා. දෙවිවරු, බ්‍රහ්මයෝ ඉන්න අයත් පේනවා. දැන් හිත පිරිසුදු කරගැනීමේ වැඩපිළිවෙලට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් බලන්න ඕන තමන්ගේ හිත දිහා. දේශනාව හිත දිහා බලාගෙන ඉන්න අය වෙනුවෙන් ඔබේ හිත දිහා බලාගෙන ඉන්න, මේ කතාව දිහා බලන් ඉන්න එපා. ඔබේ හිත දිහා බලාගෙන ඉන්න, හිත පවිත්‍ර කරගෙන යන්න. අන්න ඒකට උදව්වක් වශයෙන් ස්වාමින් වහන්සේ බග පෙන්වීමක් කරාවි. අපිට උවමනා කරන්නේ මේ හිත පිරිසිදු කරගන්න. කාටත් ඕන එකනේ නේද? හිත පිරිසිදු කරගන්න ඕන. හිත පිරිසිදු කරන එක හරි අමාරුයි. හිත පිරිසිදු කරන්න නම් අන්තයකට නොවැටීම පුරුදු කරා. අන්තයකට වැටීම පුරුදු වෙන්න පායි කියන්නේ මං ඉස්සර අන්තගාමී කෙනෙක්. ඒ කියන්නේ මම ඉස්සර සිංහලයෙක්නේ. එතකොට අන්තයක හිටියේ. දැන් මං සිංහලෙක් නෙමෙයි. ඒ දර්ශනයෙන් දකින කල්හි තේරුණා මම එහෙම සිංහල නෙමෙයි. ඉස්සර මම බෞද්ධේ. අර බෞද්ධ කියන අර ලේබලේ තියෙන බෞද්ධ කියන කණ්ඩායමේ කෙනෙක්. දැන් බෞද්ධේ තමයි. ඒ වුණාට අර කණ්ඩායමේ කෙනෙක් නෙමෙයි බෞද්ධ කියන වචනේ තේරුම. භව උද්ද කියන එකනේ. භවයික්ම වූ කියන එක. නමුත් ඔය බෞද්ධයෝ කියලා කියන කට්ටිය ඕකේ තේරුමවත් දන්නේ නැතුව බෞද්ධ කියන්නේ. ඒකෝ එහෙම බෞද්ධ කණ්ඩායමක ගෝත්‍රිකයෙක් නෙමෙයි. ඒ නිසා නිකායක කෙනෙක් නෙමෙයි. දැන් මගෙන් ගොඩාක් අය ඇවිල්ලා අහලා තියෙනවා හාමුදුරනේ නිකාය මොකද්ද කියලා අහනවා. මම ඉතින් කියනවා කුද්දක නිකාය කියලා. කුද්දක නිකාය කියන්නේ කුඩා කුඩා කරුණු අන්තර්ගත දේශනා තියෙන ත්‍රිපිටක ධර්මයේ නිකාය. මජ්ක්‍ධිමනිකාය වගේ. ඒ නිකානේ. ඒ නිකානේත්තේ පංචස්කන්ධයක්වත් මට අයිති නැත්තම් කොහොමද මේක නිකායක් දාගන්නේ? පංචස්කන්ධෙවත් අයිති නැති බවත්, ඇස අයිති නැති බවත්, ඇසේ රූප අයිති නැති බවත්, කන අයිති නැති බවත්, කනේ ශබ්ද අයිති නැති බවත්, නාසය අයිති නැති බවත්, නාසයට ආග්‍රහණය වෙන දේවල් අයිති නැති බවත්, දිව අයිති නැති බවත්, දිවට ස්පර්ශ වෙන දේවල් අයිති නැති බවත්, ශරීරය අයිති නැති බවත්, ශරීරයට ස්පර්ශ වෙන දේවල් අයිති නැති බවත්, සිත අයිති නැති බවත්, සිතට ස්පර්ශ වෙන සිතුවිලි අයිති නැති බවත් දැනගත්ත මට මොන නිකායන්ද? මොන ආගමක්ද? මම අදහන බුදුහාමුදුරුවෝ මේ ලෝක කාටවත් විනාශ කරන්න බෑ. තේරුණා නේද? ඔබ සැබවින් තේරුම් ගන්න ඕන අන්නේ බුදුහාමුදුරුවෝ. මම අදහන බුදුහාමුදුරුවෝ ලෝකෙ කාටවත් විනාශ කරන්න බෑ. ඒ බුදුහාමුදුරුව කොන්ක්‍රීට් වලින්වත්, ගල් වලින්වත්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින්වත්, ෆයිබර් වලින්වත් හැදිච්ච බුදු කෙනෙක් නෙමෙයි. ඒ පිළිම කඩන්න බෑ කවදාවත්. අන්න බුදු කෙනෙක්ගේ ධර්ම කාය පාරිභෝගික ශරීරය නෙමෙයි, කාය නෙමෙයි, පරිහරණය කරන කය නෙමේ, ධර්ම කය. ඔබේ ධර්ම කය කොයි වගේද කියලා බලන්න. ඔබටත් යම් ප්‍රමාණයක ධර්ම කයක් තියෙනවා. පරිහරණය කරන ශරීර කයකුත් තියෙනවා, පාරිභෝගික කයකුත් තියෙනවා. ඇයි පින්නොතුනි මනුස්සයන්ට ඌනතාවය කියන එක තියෙන්නේ හැමදාම. ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ නරියෝ අනත සංහිතෝ කියන වචනවලින් දේශනා කරලා තියෙනවා. මේ හැමදාමත් මේ පුහුදුන් ලෝකය හරිම බාලයි ඌනතාවයකින් සිටිනවා. අන්න ඕක හොයාගෙන යන්නකෝ. දැන් ඔබත් මේ මොහොතේ ඌනතාවයකින්ද සිටින්නේ? මොකද ඌනතාවය කියන්නේ? ඌනතාවය කියන්නේ මේ අවශ්‍යයි. මොනවද ඔබට අවශ්‍ය? ඒක තමයි ඔබව පෙළන්නේ. මම අහන්නේ ඒක ඇත්තද? ඒක ඇත්තද නැත්තද? මොකද්ද ඔබට අවශ්‍ය? ඒ අවශ්‍ය දේ තමයි ඔබව දැන් පෙළන්නේ. ඔබ වේදනාවට පත් කරන්නේ, පීඩාවට පත් කරන්නේ. ඔබ හොඳට තේරුම් ගන්න. ඇයි අවශ්‍ය? ඇයි ඌනතාවය? මෝඩ හිත හිතනවා මේ ලෝකෙ කෙරවලක් තියෙනවා කියලා. ඒ නිසා කෙරවලක් හොයාගෙන දුවනවා. අඥාන සිත හිතනවා මේ ලෝකෙ කෙරවලක් ඇති කියලා දුවනවා. කවුරු වගේද දුවන්නේ? අර හොරි ඇදිච්ච බල්ලෝ දුවනවා වගේ. උට තේරුමක් නැහැ, උට හොරු හැදිච්ච නිසා ඔහේ දුවනවා. පෙට්‍රෝල් වැදුනොත් එහෙම ඒත් දුවනවා. තේරුමක් නැහැ දුවනවා. මෙන්න මේ වගේ ඌනතාවයක් ඔබේ සිතෙහි තියෙනවද? දෙවිල්ලක් තියෙනවා, දෙවිල්ල තියෙන නිසා දුවනවා. මේ දුවනවා කියන එකට කකුල් දෙකක් තියෙනවා. දුවනවා කියන එක වෙන්න තනි කකුලින් බෑ. තනි කකුලන දුවනවා අයින්න. කකුල් දෙකක් තියෙනවා. මොකද? ඇලීම ගැටීම. වම දකුණ ඇලීම ගැටීම, ඇලීම ගැටීම, වම දකුණ. මෙන්න මේ ඇලීම ගැටීම කියන වම දකුණ කියන කකුල් දෙක තියාගෙන මෙයා දුවනවා. කොහෙද දුවන්නේ? ඌනතාවයට. ඌනතාවය නිසා පෙළෙනවා, පෙළෙන නිසා දුවනවා, දුවන නිසා ආයි පෙළෙනවා. ඌනතාවය නිසා දුවනවා, දුවන නිසා පෙළෙනවා. ඒ පෙළෙන නිසා ආයි ඌනතාව හටගන්නවා. හිතෙන් අහන්න ඕන, නුඹ කුමක්ද සොයන්නේ කියලා. තමන්ගේ හිත තමන් ගොඩාක් හිතවත් නම් අහන්න ඕන, උඹ මොකද්ද හොයන්නේ කියලා. හිතෙන් අහලා බලන්න, උඹ මොකද්ද හොයන්නේ? කොහෙද දුවන්නේ? දැන් ඒ වැඩේ කරන්න ඕන. ගෙදර ගිහිල්ලා කරන්න බෑනේ මේ දැන් දැන් කරන්න. තමන්ගේ හිතේ අර දුවන ස්වභාවයයි ඌනතාවයෙන් පෙළෙන ගතියටයි ඒ ස්වභාවයෙන් අපි විදර්ශනා කරලා බලන්න ඕන. නුඹ කුමක්ද සොයන්නේ? ඇයිද පෙළෙන්නේ? කොහෙද යන්නේ? අපි දරුවෙක් අඬනවා නම් අහනවා ඇයි දරුවෝ අඬන්නේ? දරුවෝ දුවනවා නම් කොහෙද දරුවෝ දුවන්නේ? ඔබේ හිතත් දරුවෙක් කියලා හිතලා අහන්න බලන්න හරියට පරීක්ෂා කරලා. අහන්න කියන එකෙන් අරුත් ගන්නන්නේ ඒ අනුව ඒකේ ස්වභාවය බලන්න කියන එක. එතකොට ඉතින් උත්තරයක් කෙනෙකුට අපි කියනකට උත්තරයක් එනවා. ඇයි දුවන්නේ? ඇයි පෙළෙන්නේ? මෙතන නේද සැනසිල්ල තිබෙන්නේ? මෙතන කියන්නේ මේ මොහොතේ, මේ දැන්, මේ මෙතන නේද සැනසිල්ල තියෙන්නේ? ඇයි දුවන්නේ? ඇයි පෙළෙන්නේ? මේ මොහොත, මේ සැනසිලිදායක මේ මොහොත ගෝචර වෙන්නේ පින්නතුන දුවන්නේ නැති ඥානයකට. දුවන ඥානයකට මේ මොහොත අහුවෙන්නේ නැහැ. හැම මොහොතකම මිනිස්සයා ඉන්නේ. අතීතේ හෝ අනාගතේ දුවන ඥානය. ශරීරයෙන් මේ මොහොතේ හිටියත් හිත මේ මොහොතේ තියෙනවද බලන්න. වැදගත් වෙන්නේ ඔබ ශරීරයෙන් මේ මොහොතේ ඉන්න එක නෙමෙයි, සිතෙන් මේ මොහොතේ වාසය කරන එක. ඒක හරි අමාරුවෙන් කරන්න ඕන වැඩක් නෙමෙයි. සම්මා දිට්ඨියෙන් යුක්තව මේ ලෝකේ තේරුම් ගන්නකොට පින්නතුනේ ඉබේ කෙරෙන දෙයක් ඒක. අපි යනවා එළවලු කඩේකට එළවලු ගන්න. අපි බලාගෙන යද්දී අපිට තේරෙනවා මේ මේ එළවලු ගැනීමට තරම් සුදුසු එළවලු නෙමෙයි, මේවා නරක් වෙච්ච පර වෙච්ච එළවලු කියලා. එතකොට කාරණා තේරුම් ගැනීම තුලින්ම ඔබ ඉවත් වුණේ නැද්ද ඒ කඩෙන්? ඉවත් වුණා. ඉබේ සිද්ධ වුණේ ඒක. එතකොට කවුරු හරි අහන්න ඕන ඔබ ඉවත් කළාද? බලහත්කාරයෙන් හිත අරගෙන බොහොම අමාරුවෙන් එළියට ආවද? කවුරු හරි ඔබ කඩෙන් තල්ලු කරලා දැම්මද? නෑ. එයා කියනවා මම ඒ ලෝලු සියල්ල පරීක්ෂා කරලා බැලුවා. එළවලු එකක්වත් හොඳ මට්ටමේ නෑ. ඒ නිසා මං කැමැත්තෙන්ම මං එළියට ආයේ. මට ඒ කඩේ එළවලු ගැනීම හිතෙන් අදහස අයින් වුණා. ආන් ඒ වගේ තමයි මේ සමාජයේ ලෝකයේ ඉන්ද්‍රිය ගෝචර සියල්ල එළවලු කඩේ. බැලුවා නොවනේ. මේ සිත්වල මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල ගන්න දෙයක් නෑ කියන මේ සිතෙන් තේරුම් ගත්තා. ගත්තට පස්සේ සිත ඒකෙන් අයින් වුණා. අපිට ගත අයින් කරන්න බෑනේ. ගත කෑමෙන් අයින් කරන්නත් බෑ, නිද්‍රාවෙන් අයින් කරන්නත් බෑ, වාඩි වෙන පුටුවෙන් අයින් කරන්නත් බෑ, ඇඳුමෙන් පැළඳුමෙන් අයින් කරන්නත් බෑ, බෙහෙත් හේත් වලින් අයින් කරන්නත් බෑ. ඒක ශරීරයේ හිත අයින් කරගන්න පුළුවන් මේ ඔක්කොගෙන්. කොහොමද හිත අයින් කරගන්නේ? කෙනාට කරන්න බෑ. ස්ත්‍රියක් නිවන් දකින්නෙත් නෑ කවදාවත්, පුරුෂයෙක් නිවන් දකින්නෙත් නෑ. ඒ කියන්නේ සත්වයේ පුජ්‍යලේ ආත්මයක් කියලා ගන්න තැනක් වෙනවද? එතනින් කවදාවත් නිවන් දකින්න බෑ නෑ. ඒකයි සම්බුදු පියාණන් වහන්සේගේ නිර්වල් පවිත්‍ර පිරිසිදු ධර්මය. මේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ධර්මය ඇසීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීමෙන් දුරු කරන ප්‍රතිපදාවෙහි නිරෝධ මාර්ගයේ සිත පිහිටවීමෙන් ඇතිවන ඉන්ද්‍රිය සංවරය තමයි පිණුතුනේ මෙන්න මේ නිහඬ භාවනාව. මේක තමයි ත්‍රිලක්ෂණ භාවනාවේ ප්‍රතිඵලය. දුක තේරුම් ගත්තා, දුක්ඛ සමුදය තේරුම් ගත්තා, නිරෝධය තේරුම් ගත්තා. ඔය නිහඬියාව තුළ පුරුදු වෙන්නේ නිරෝධ මාර්ගය. ඒකම පින්නතුනි පොඩි සහ ලොකු වශයෙන් තේරෙනා නේද? පොඩි සහ ලොකු වශයෙන් වර්ධනය වීම තමයි ඉහළ මාර්ගඵලවල තියෙන්නේ. රුපියලක් තිබුණ මනුස්සයරත් ඒත් මුදලක් තියෙන කෙනෙක් ඊට වඩා ගොඩාහ තියෙන මනුස්සයටත් ඒත් ඒ මුදල් තියෙන ධනවතෙක්නේ. එතකොට ආර්ය කුසලයෙන් ටිකක් තියෙන මනුස්සයා ඉන්නවා ගොඩාහ තියෙන මනුස්සයෙක් ඉන්නවා. අන්න ඒකයි තියෙන ඒ මාර්ගය තමයි වඩෙන්නේ. අපේ අය කවුරුත් ඉතින් උසස් වෙන්න කැමති නැහැනේ. කවුරුත් උසස් කියලා කියනවට කැමතිත් නැහැ. තමන් උසස් වෙන්න කැමතිත් නැහැ. ආන්න ඒ කට්ටියට තමයි කියන්නේ බාල කුලේ මිනිස්සු කියලා. තමන් උසස් වෙන්න කැමතිත් නැහැ. අනුන් උසස් වෙනවට කැමතිත් නැහැ. ඇයි ඒ? හීන කුලේ උදවිය. මන්නම් කවුරු හරි උසස් කියලා කියනවනම් හරි සන්තෝසයි. උසස් වෙනවටත් හරි සන්තෝසයි. මාත් උසස් වෙන්න කැමති. හැමෝම උසස් වෙන්න. පහත් වෙන්න එපා. වැදගත් වෙන්න. ඔගොල්ලෝ රත්තරම් මේසෙක රත්තරම් පුටුවල රත්තරම් හැඳි වලින් කන්න. නෑ නෑ ඉච්චර හරි නෑ නේ. අපි ඉතින් එංගලන්තේ මහ රජිනේ. අපි ඔහොම කන්න හොඳ නෑ. ඇයි ඉතින් අපි සාමාන්‍ය මිනිස්සුනේ. තමන්මයි තමන් බාල කරගෙන තියෙන්නේ. තේරෙනා නේද? අපිමයි කියන්නේ උඹල පිරිසිදුව ඉන්න එපා කියලා. ඒක ඉතින් මේ රටේ තියෙන අපිරිසිදුකමට වග කියන්න ඕන බුද්ධ ආගම. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල මුකුත් එපා. මල් වැටක්වත් දකින්න නැහැනේ පාරක. ඒ මොකට හේතුව? හොඳ නැහැ මාලා ගන්ධ විලේපන හොඳ නැහැ. ඉතින් පිරිසිදුව ඉන්නේ නැති එකට ඉතින් දොස් කියන්න ඕන පළවෙනි එකෙන්ම අපි දීප උපදේශේ. පිරිසිදුව ඉන්නේ. උච්චාසයන මහාසයන ඒවා අපිට හොඳ නෑ. අපි බාලකුලේ මිනිස්සු අපි ඉන්න ඕන මේ චූටි ආසන වල වාඩි වෙන්න ඕන. ඒ නිසා බාලකුලේ මිනිස්සු කොහොමවත් බිම වාඩි වෙන්න ඕන, පත්‍ර කොළවල වාඩි වෙන්න ඕන, ඉටි කොළවල වාඩි වෙන්න ඕන. ඒ බාලකුලේ මිනිස්සු එහෙම වුණාට කමන්නේ. මොකද ඒ නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ. බුදුහාමුදුරු උපතින් කෙනෙක් වසලෙක් වුණෙත් නැහැ, බ්‍රාහ්මණෙක් වුණෙත් නැහැ. ඒ නිසා ඉන්න ඕන. හාමුදුරුවරු ම තමයි හාමුදුරුවරු සිය කැමැත්තෙන්ම ඒ තත්ත්වයට වැටලා තියෙන්නේ. හාමුදුරුවරු සාමාන්‍ය වතුර බොන්නේ ගිහිව අත හොදන්න පාවිච්චි කරන කෝප්පවල. දැකලා තියෙනවනේ. ඒකේ වටේට නමුත් ගහලා තියෙනවා. පූජ කරපුවා ඒකේ. ඒකර උන්වහන්සේලා විසින්ම තමයි එදෙන්ට වැටලා තියෙන්නේ. ගිහියන් අත හෝදන කෝප්පේ පැවිද්දව අතර බොන්න පාවිච්චි කරනවා. ඇයි හීන වෙන්නේ ඔබ? උසස් වෙන්න. දැන් මේ උස් ඇයි දැන් එහෙම කියන්නේ? ඇයි හාමුදුරුව අපිට කියන්නේ කියලා? උසස් වෙන්න නැති කෙනෙකුට කොහොමද උසස් ගුණ වර්ධනය කරගන්නේ? විශිෂ්ට වෙන්න කැමති නැති කෙනෙකුට කොහොමද විශිෂ්ට වෙන්නේ? දැන් ඔයාට ධනවත් වෙන්න අකමැති නම් අපි ඔවත්තන්ට ධනවත් වීමේ ක්‍රමවේදයක් කියලා දුන්නට වැඩක් තියනවද? දැන් ව්‍යාපාර කළමනාකරණය වගේ දේවල් ඔය උගන්වන්නේ ඔක්කොම කරන්නේ කොයි වගේ අයටද? ධනවත් වෙන්න කැමති අයට. ධනාත්මක චින්තනය ඒ වගේ දේවල් උගන්වන්නේ ධනවත් වෙන්න කැමති අයට. ඉතින් ධනවත් වෙන්න කැමති නැත්නම් පෝසත් වෙන්න කැමති නැත්නම් ආධ්‍යාත්මිකව වේවා භෞතිකව වේවා ඒ මනුස්සයට ඒක දෙන්නේ කොහොමද? දෙන්න විදියක් නැහැ. සැපෙන් ඉන්න අකමැති නම් කොහොමද මේ නිවන් සැප දෙන්නේ? දුක් විඳින්න අකමැති කෙනෙක් වෙන්න, සැප ලබන්න කැමති කෙනෙක් වෙන්න, ආන්න ඒ කෙනාම තමයි පින්නතුර නිවන් සැප ලබන්නේ. මං හොඳට බලලා තියෙනවා මේ නිවන් දැක්කනම් දැකලා තියෙන්නෙම සැප හොයාගෙන ගියපු අය. ඒක රටකදී අර කොල්ලෝ පිටිසක් හම්බුණා, ඒ කොල්ලෝ ටික නිවන් ධර්මයට පෙරමිලා තියෙන්නෙම සැපම හොයාගෙන ගිහිල්ලා. ආමඳුනේ අපි මේ රටවල් වල ඇවිල්ලා සැපෙයි කියලා හිතන දේවල් හැමදේම කරලා බැලුවා. නටලා බැලුවා, කාලා බැලුවා, බීලා බැලුවා, කරණම් ගහලා ඔක්කොම කරලා බැලුවා. සැපයි කියන දේවල් හැමදේම හොයලා බැලුවා. සැප නැහැ. සැප තියෙන්නේ ධර්මය තුලයි නිවන තුලයි කියලා තේරුම් අරගෙන මෙන්න නිවන් සැප, නිවැරදිම සැප, හරිම සැප, අවේදීත සැප මෙන්න සැපේ හොයාගත්තා. නිවන හරි සැපයි. උච්චම සැපය තමයි නිවන. එහෙමනම් ඔබ මේ සොයන්නේ පොඩි පහේ සැපයක් නෙමෙයි, උච්චම සැපය. නිබ්බානම් පරමං සුඛං, පරම සුඛය, පරම දේ මලාට පස්සනේ ජීවත් වෙලා ඉදි. පරමං සුඛං, එයා සුඛය විඳිනවා. සරියුත් මාහිපාරන් වහන්සේගෙන් භික්ෂුවක් අහනවා, මේ නිවන සැප උනේ කොහොමද ස්වාමීනි, විඳීමක් නැත්තම්? සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආයුෂ්මතුනි, නිවන සැප විඳීමක් නැති නිසාමයි. දර්ශනයක් තියෙන්නේ. එයා මේ තහනමක් කරගෙන නැහැ, අරක ගැන හිතන්න හොඳ නැහැ, මේක ගැන හිතන්න හොඳ නැහැ කියලා. ඒ හිත මේ විඳීම්, ඒ සංඥා, ඒ රූප අල්ල ගන්න නැති ගතියක් තියෙනවා. මේක මේ ස්ත්‍රියට පුරුෂයට කරන්න බෑ, කරලා කරන්න බෑ. ක්‍රියාව ඉක්ම වූ තැන ඉබේ කෙරෙන වැඩක්. ඒක තේරුම් ගන්න හාමුදුරු කෙනෙකුටත් බෑ, ගිහියෙකුටත් බෑ, පැවිද්දෙකුටත් බෑ, උපාසිකාව උපාසිකාවකටත් බෑ. ඒක තේරුම් ගන්න කවුද තේරුම් ගන්නේ? මේ ලෝකේ ඉන්නවා අෂ්ඨාරි පුජ්‍යල කියලා වෙනම පුජ්‍යලයක් උපේසක් හැදෙනවා. ධර්මය අහගෙන යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙන අෂ්ඨාරි පුද්ගල කියලා ජාතියක් ඇතුළේ. ඒක ස්ත්‍රී පුරුෂ මේ ભેදයක් නැහැ. අෂ්ඨාරි පුද්ගල, අෂ්ඨාරි පුද්ගලෙක් කියලා කියන්නේ එතන ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් නැහැ නේද? ඒක ස්ත්‍රී පදයකුත් තියෙන්න බෑ. ඒක ස්ත්‍රී පදයක් පුරුෂ පදයක් නෙමෙයි. ඒක අෂ්ඨාරි පුද්ගල. අපි ඒ පෙරකී දෘෂ්ටි, ස්ත්‍රී පුරුෂ ආගමික ඒ දෘෂ්ටි, ජාතික වාර්ගික කුල ගෝත්‍රික ඒ ස්වභාවයන් වල ඉදි පින්නතුනි නිවන් දකින්න බෑ. මොකද හේතුව දිට්ඨි උපාදානේ යුක්තයි. අපිමයි හැඩගැහෙන්න ඕන සම්මා දිට්ඨියට පිටතුනේ. අපි හැඩගැහෙන්න ඕන. මේ ලෝකේ බලන්න ශාන්ත තැනකින් බලන්න අපි හැඩගැහෙන්න ඕන. බැරිද මේ ලෝකේ දිහා වෛරයෙන් බලන්න උගන්නන්න? පුළුවන්. ධනවතුන් දිහා වුණ වෛරයෙන් බලන්න උගන්නන්න පුළුවන්. දේශපාලකයෝ දිහා වෛරයෙන් බලන්න උගන්නන්න පුළුවන්. ආගම් දිහා වෛරයෙන් බලන්න උගන්නන්න පුළුවන්. ලෝභයෙන් බලන්න උගන්නන්නත් පුළුවන්. ද්වේෂයෙන් බලන්න උගන්නන්නත් පුළුවන්. මේ ලෝකේ සැබෑ සාධාරණ විදියට බලන්න උගන්නන්න පුළුවන්. සමාධියත් එහෙමයි. දැන් මේ පින්නතුන් මේ වර්ධනය කරගන්න චින්තාමය ප්‍රඥාව, ලෝකෝත්තර ඥානය. දැන් මේ එකක්වත් ඕනේ නැහැ පින්නතුනි. මේ මිනිස් සත්භාවය ලැබල නිකාම්ම සත්තු වගේ ජීවත් වෙනවා නම් එහෙම ඕනේ නැහැ. ඔබ පාලනය කරන්නේ ග්‍රහයන් විසින්. ග්‍රහ හාමුදුරුවෝ අපිට ලබා දුන්න විදියට තමයි ලැබින් තියෙන්නේ. ග්‍රහයෝ තමයි අපිව පාලනය කරන්න කියලා හිතුවනම් එතනින්ම ක්ලෝස් ආයිමුකුත් හිතන්න ඕනේ නැහැ. ග්‍රහයෝගේ හොඳ වෙන කාලට හොඳ වෙනවා, නරක වෙන කාලට නරක වෙනවා කියලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවා දෙවි කෙනෙක්. අපි වෙන වෙන දෙවියන්ගේ නම් දාන්න ඕනේ. මම දෙවි කෙනෙක් හදලා ඉන්නවා, අපිව පාලනය කරන දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියන්ගේ නම චකුලාස්. තේරුණා නේද? චකුලාස්. චකුලාස් දෙවියෝ තමයි ඔක්කොම කරන්නේ. චකුලාස් දෙවියෝ ළඟට තමයි යන්නේ. චකුලාස් දෙවියන්ගේ කැමැත්ත තමයි මේ ඔක්කොම තියෙන්නේ. චකුලාස් දෙවියන්ගේ කැමැත්ත ඕන එකක් කියලා ඉන්නවනේ. ඉතින් මොලේ වර්ධනය හමුකුත් කරන්න ඕනේ, හිතන්න ඕනේ, දර්ශනයක් කරන්න. කාල බීලා පුළුවන් තරම් හතර වටේම ඉන්න සතු ටික මරන් කාලෙ ජීවත් වෙන්න ඉතින්. දැන් තේරෙනා නේද? බුද්ධිය මොට වෙන්නේ නැද්ද? ඥානෙ මොට වෙන්නේ නැද්ද? නිකම්ම චකරුලාස් කෙනෙකුට ඔළුව දීලා හිතන්න පුරුදු නොවුනොත්, මේ ලෝකෙ පිළිබඳව ජීවිතය පිළිබඳව හිතන්න මේ මිනිස්සයට ඉගැන්වෙ නැති වුනොත්, ආන්න මිත්‍යා දෘෂ්ටිය මිනිස්සයා මෝඩ කරනෝ, දුර්වල කරන පින්නතුනි. අපිලා අපි විතර භාග්‍යවන්තයෝ පිරිසක් මේ ලෝකෙ කවුරුත් කොහෙවත් නැහැ. ඇයි? හිතන්න නිදහස තියෙනවා. දැන් මේක නැති කරගෙනත් යනවා සමහර උදවිය. ඒ ඇත්තන්ට අපි නම් දෙන්නේ නැහැ උත්තර. ස්වභාව ධර්මයෙන්ම හම්බ වෙන උත්තර. ඒ සද්ධර්මයට, පරම සත්‍යයට, ප්‍රකෘති දහමට, විකෘති දහම නේ, ප්‍රකෘති දහමට යමෙක් නිග්‍රහ කරයිද, නිന്ദා කරයිද, අපහාස කරයිද, ඒ මිනිස්සු ක්ෂණිකවම නහරපු පුලර මැරෙනවා, පිළිකා හැදිලා මැරෙනවා, ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා, කොහෙන් හරි මස්ත බාල්දි වෙලා යනවම තමයි. ඒක වළක්වන්න බෑ. විලාසෙනින් කියලා දෙන්නේ අනුකම්පාවට. සද්ධර්මයට, පරමෝ සත්‍යයට විකෘතිනේ වූ ප්‍රකෘති වූ තථාගත ධර්මයට හානියක් කළොත් ඒ අයට ඒ විපාකේ එනවමයි. ඒ නිසා සත්‍යයට ගහන්න එපා. නිග්‍රහ කරන්න එපා. නින්දා කරන්න එපා. සම්ප්‍රදාය කියන එක තියෙන්න ඕන. නමුත් මේ කිසිම සම්ප්‍රදායක් සදාතනික නෑ. අනිත්‍යයි. කිසිම මානව වර්ගයක් සදාතනික නෑ. අනිත්‍යයි. දැන් සිංහල ජාතිය සදාකල් තියාගන්න දෙන්නේ. මේ ටික කාලේ මේ 100 200 සිංහල කියලා අලුත් මේ ඇහෙතන්නේ. ඉස්සර හිටියා යක්කු ගෝත්‍ර, හිටියා නාග ගෝත්‍රික, හිටියා නේද? ඒ වගේ ගෝත්‍ර තිබුණා. ඒව පස්සේ ඇවිල්ලා සිංහල වුණා. ආයි සිංහල මොකා වෙයිද කියලා කවුද දන්නේ? ඒ බෞද්ධ කියලා ලේබලයක් රකින්න බෑ. ඈ මුස්ලිම් කියලා ලේබලයක් රකින්න බෑ. රකින්න හැදුවට මුළු ලෝකෙම මුස්ලිම් කොල්ල තියාගන්න හිතුවට වැඩක් නෑ. එකක් එහෙම දෙයක් කරන්න බෑ ස්වභාව ධර්මයේ ඉඩ දෙන්නේ නැහැ. ඈ ඈ සියලුම ශාස්ත්‍රවරු ඉඳපුවාවේ සියලුම ඇදහිමුත් අදහමු සියලු ලාංඡනත් ස්වરૂපත් තිබුණු තිබෙන්න දෙමු. ඒ හැම දෙයක්ම අනිත්‍ය බව තේරුම් ගමු. අනිත්‍ය කියන්නේ මොකක්ද? අල්ලගන්න බෑ. ඇත්තර උතරින් තේරුම් ගන්න. කැඩෙනව බිඳෙනව නෙමෙයි. අල්ලගන්න බෑ මගේ කැමැත්තට පවතින්නේ නෑ. සිතෙහි කැමැත්තට පවතින්නේ නෑ. මිනිස්සු හිතන විදියට පවතින්නේ නෑ. සිත ඇලිච්ච විදියට පවතින්නේ නෑ. ඒ නිසා මගේ ඉඩම කරගන්න බෑ. මගේ ගේ කරගන්න බෑ. මගේ ආගම කරගන්න බෑ. මගේ ශරීරය කරගන්න බෑ. මගේ රට කරගන්න බෑ බෑ බෑ. අනිත්‍යයි. කැඩෙන බිඳෙන නිසා නෙමෙයි මගේ කරගන්න බැරි නිසා අනිත්‍යයි. ඒක ලොකු වෙනසක් තියෙනවා. කැඩෙන බිඳෙන නිසා අනිත්‍යයි කිව්වොත් එහෙමයි සහ මගේ කරගන්න බැරි නිසා අනිත්‍යයි කියන අතර වෙනසක් තියෙනවා. අඩුම තරමේ මම මටවත් මගේ කරගන්න පුළුවන්. මම මටවත් මගේ කරගන්න බෑ. දැන් කෝ දුකට කාරණා? දැන් සතුටෙන් ඉන්නනේ තියෙන්නේ මේ මොහොතේ. දැන් මේ මොහොතේ ඔබ සතුටෙන්ද ඉන්නේ? ඔබ ශාන්තවද ඉන්නේ? ඇයි ඔබට සතුටෙන් ඉන්න බැරි? මානසික ප්‍රශ්නයක් නිසානේ. දැන් තුන්වසරෙන් මං හිතන්නේ දාඩිය දාන්නේ කාටවත් ප්‍රමාණවත් තේසේ එක තියෙනවනේ නේ. ගොඩක් කූල් එකක් නැතුව ඇති. ගොඩක් රස්සෙත් නැතුව ඇති. එනවා. එතකොට පහසුවෙන් තමන්ට තියෙන විදිහ පුටුවක ඉන්නවනම් තමන්ට අපහසුයක් නැහැනේ. තාම 12 වුනේ නැති නිසා බඩගිනිත් නැතුව ඇතිනේ. ඈ ඔම සතුටෙන් ඉන්න බැරි ඇයි දැන්? මානසික ප්‍රශ්නය. බැරි නම් මානසික ප්‍රශ්නය. සතුටෙන් ඉන්නවනම් අන්න මනස හදාගත්ත කෙනා. ඔබ අනාගතයේ සතුටින් ඉන්න නෙමෙයි ප්ලෑන් කරන්න ඕන. මේ මොහොතේ සතුටින් ඉන්න ප්ලෑන් කරන්න. මොකද මේ මොහොතවල තමයි ඔබට අනාගතයේදීත් මුණ ගැහෙන්නේ. කවදාවත් අනාගතයේ මුණ ගැහෙන්නේ නැහැ. මේ මොහොතම තමයි හැමදාමත් ඔබට මුණ ගැහෙන්නේ. අනාගතයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒක තේරුණාද? ඔබට සදාකාලිකවම මුණ ගැසෙන්නේ මේ මොහොතයි. අනාගතයක් කිසිකල්හි මුණ ගැසෙන්නේ නැත. ඔබට හෙට දවස මුණ ගැහෙයිද? නෑනේ. හැමදාම ගිය හෙටක් කියන එකක් තියෙනවානේ. හෙට දවස මුණ ගැහෙන්නේ නෑ. හැමදාම මුණ ගැහෙන්නේ අද දවස. අපිට ඊළඟ පැය මුණ ගැහෙන්නේ. අපිට මුණ ගැහෙන්නේ මේ පැය. ඊළඟ විනාඩිය මුණ ගැහෙන්නේ. මුණ ගැහෙන්නේ මේ විනාඩිය. ඊළඟ තප්පරේ අපිට මුණ ගැහෙන්නේ. අපිට මුණ ගැහෙන්නේ මේ තප්පරේ. මේ තප්පරේ මම සතුටින් ඉන්නේ. සතුටින් ඉන්න නිකම් බෑ. හට්ටිය සෝදන්න ඕන. මොන හට්ටිය? තමන්ගේ හිත නැමැති හට්ටිය හොඳට සෝද ගන්න ඕන. පිරිසිදු කර ගන්න ඕන. කොහොමද පිරිසිදු කරගන්නේ? අන්තේකට නොඇටි පිරිසිදු කර ගන්න ඕන. අත්හරින්නත් එපා, අල්ල ගන්නත් එපා. අත්හැරීමයි අල්ල ගැනීමයි දෙකම දුරු කරන්න. ඇලීමයි ගැටීමයි දෙකම දුරු කරන්න. ඕනම එහෙක දිත්වය නැතුව හිතේ පවතින්නේ නැහැ පින්නොතුනේ. දිත් එකක් තියෙනවා, ඒකේ අනිත් එක තියෙනවා. තේරුණානේ? දේශ ප්‍රේමී ළඟ දේශය පිළිබඳ වෛරයකුත් තියෙනවා. තේරුණානේ? මේ ලෝකේ යම් කිසි තරමකට බැඳීමක් තියෙනවද, ඒ බැඳීම තුළ ඒ තරමටම වෛරය ගැබ් වෙලා තියෙනවා යථා අවබෝධය නැත්තම්. බැඳීම් කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවන්ටවත් බැඳෙන්න එපා කියලා. ඒ වක්කලි බල බැඳලා හිටියේ නේද බුදුහාමුදුරන්ට? ඒකට වක්කලි කිව්වේ මොකද? වක්කලි මොනවද මේ කුණු ශරීරයේ? බුදුවරුකෝ මේ ශරීරය, බුදුහාමුදුරු ශරීරයෙන් ලස්සනයි. ඒ නිසා සමහර අය මහණ වුණා බුදුහාමුදුරු නිකම් බලාගෙන ඉන්න මහණ වුණා. වෙන මොකක්වත් ඕනේ නැහැ මට බුදුහාමුදුරු දිහා බලන් ඉන්න නැත්තම් ඇති කියලා මහණ වුණා. ශරීර යෝ ධම්මපස්සති සෝමං පස්සති. එතකොට මේ ලෝකේ බැඳීම් තියෙන තැනක කිසිම තැනක එතකොට රහත් වෙනකොට පින්නතුනේ ශාසනේ හිටියට ඒ ඇත්තෝ කිසි වෙලාවක චිත්තචෛසික බැඳීම නැහැ. සම්මුති පිළිවෙතක් තුල සිටියද චිත්තචෛසික බැඳීමක් නැහැ. සම්මුති ගෞරව සත්කාරය විදියට තිබුණා. අස්සජි මහරහතන් වහන්සේට ඈතින් ආසනයක් පනවලා සරියුත් මුගලන් හාමුදුරු දෙනම දෙපස වැඩ ඉන්න වාඩි වෙන්න හදනකොට උන්වහන්සේලා දෙනම අස්සජි හාමුදුරන් වහන්සේට ආචාර කරලා ගරු කරලා අවසර අරගෙන දෙපසින් වැඩ ඉන්නවා. ඒ මග පෙන්නෝ ගුරුවරයනේ. ඒ සම්මුතිය තිබුණා පැවිදි උපසම්පදාවට අනුව. ඒ විදිහට මග වැඩම කළා. නමුත් සිතෙහි මොන විදියකවත් බැඳීමක් නැහැ. ඇයි බැඳෙන්න එපයි කියලා කියන්නේ? බැඳීම හරියට පිනතුනේ මේ සපත්තු ගන්නවා වගේ වැඩ. සපත්තු එකක් ගන්න බෑනේ, ජෝඩු ජෝඩු තියෙන්නේ. මේකේ ජෝඩුවමයි තියෙන්නේ. මොකද බැඳීම වගේම ගැටීම. බැඳීම එක්කම තියෙනවා ගැටීම. බැඳීමේ ප්‍රමාණයට හරියන්න තියෙන ගැටීම. එහෙමනම් කිසි වෙලෙක අපි කියන්නේ බැඳීම පමණක් නරකයි කියලා, ගැටීමත් එහා සමාන නරකයි. ලස්සන විතරක් කියන්නේ කොයි වෙලාවකවත් මේ නරක විදියට දකින්නේ කියලා. මේ ලස්සන රූප අවලස්සනත් ඒ තරමටම නරකයි. ලස්සන තරමටම අවලස්සනත් නරකයි. සතුට තරමටම කලකිරීමත් නරකයි. කලකිරීමේ තරමටම සතුටත් නරකයි. දුක තරමටම සතුටත් නරකයි, සතුට තරමටම දුකත් නරකයි. මේ ආර්ය ශ්‍රාවකයට එනවා අදුක්කම සුඛයක් එනවා. ඒක වෙනම එකක්. ඒක තමන්ට තේරෙන කුමක් හේතුවක් නැතුව උපදින සතුටක්. ඒකට ගොඩක් අය කියන්නේ අවබෝධ වෙච්ච අය කියලා තියෙනවා මට. ස්වාමීන් වහන්සේ මේ හේතුවක් නැති සතුටක් තියෙනවා මගේ ළඟ. ඒවත් වටහා ගන්න බෑ නැත්තම් ඒ. හේතුවක් නැති සතුටක් ආන්න එකට කියන අසංකාරික සතුට. සංස්කාරයක් මුල් කරගත්තේ නැති සතුට, අසංකාරික සතුට. ඔබට ඒ අසංකාරික සතුට දැනෙනවද? ඔබ ජීවිතේ භුක්ති විඳිනවද? සංස්කාරකයන්ගෙන් වෙන් වූ නිසාම තියෙන සතුට. පුහුදුන් බවක ඉඳගෙන රහතුන් මනින්න යනවා. පුහුදුන් බවක ඉඳගෙන රහතුන් මනින්න යනවා. ඒක මොන වගේ දුර්වලතාවයක්ද? ඒකට තමයි කියන්නේ පිනතුනි පුහුදුන් බව කියලා කියන්නේ. පුහු ගතිය කියලා කියන්නේ. පුහුදුන් බව කියලා කියන්නේ පුහු ගතිය. පුතජන ගතිය. පුහු ගතිය. ඈ? ඈ? පුහු ගතිය. පුතජනේකට පුළුවන් ද මාර්ගඵලලාභී බලන්න? දැන් දවසක් බුදුහාමුදුරුවෝ ඉතින් හම්බෙන්න නිරන්තරයෙන්ම එනවනේ මේ කොසල් මහරජා. ඇවිල්ලා හැමතිස්සේම සැපතුක බල්ලා යනවා. මොනවද තියෙන தত্ত্বය, මොනවද වටපිටාව, මොනවද අඩුපාඩු කියලා බල්ලා යනවා. ඉතින් දවසක් ඇවිල්ලා සිල්වතුන් දුසිල්ලය පිළිබඳව ගාස කරන එක්තරා පැවිදි වෙස්ගත්ත පිරිසක් පාරේ යනවා. පාරේ යනකොට මේ රජුරෝ ඒ අයටත් අනේ ඒ ගැත්තු හරි සිල්වත් අය කියලා ආචාර කළාලු. එස බුදුහාමුදුරු දේශනා කරවලු, මහරජා ඔබ කොහොමද දන්නේ සිල්වත් දුසිල්වත් අය? ඔබ මේ අමු පුදජනේ ඔබ කොහොමද දන්නේ සිල්වත් දුසිල්වත් අය? ඔබට හරියට මේ ටෙස්ටින් කරලා දෙනවා, මේ පරීක්ෂා කරලා දිනන රහතන් වහන්සේලාත් ඒ වගේම බුදුහාමුදුරුවෝ නොයෙකුත් අවස්ථානවල පරීක්ෂා කරන්න වැඩ කරලා තියෙන කොච්චර හරි මේ කොසල් මහරජා අමුතු රජෙක් හැබැයි නිවන් දැක්කේ නැහැ. කොච්චර හරි ඒගොල්ලන් තියෙන හැකියාවන් මොනවද කියලා බැලුවා, ධර්මයේ පරස්පරව කියනවද කියලා බැලුවා, නොයෙකුත් විදියට පරීක්ෂාවන් කරන්න පටන් ගත්තා. ඉතින් මේ මහරජම ගරු කළා, ඔක්කොම කළා, හරම සිල්වත් කියලා එව්වට පස්සේ ඉතින් බුදුහාමුදුරු කිව්වා ඔබට බෑ එහෙම සිල්වත් දුසිල්වත්කම් හොයන්න කියලා. කිව්වට පස්සේ මහරජම කියනවා, ස්වාමීන් වහන්සේ මගේම මේ ආරක්ෂක සෙබළුන් හේවායෝ තමයි ඔය ගියේ අර සිල්වත්තු වගේ අර පූජකයෝ වගේ ඇඳගෙන මේ CID එක එයාගේම CID එක දාලා එයාම ගරු කරලා බලනවා. කවදාවත් කරන්න බැරි වැඩන්නේ. පුතජනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්ද? පුතජනයකට බුදු කෙනෙක් දකින්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ මේ දැන් අද කාලේ ලංකාවට වැඩම කළොත් බුදුහාමුදුරන්ට වෙන දේ මම්ම දකිනවා. ඉස්සෙල්ලම තුන්නිකායෙම ඉන්න හාමුදුරුවරු ටික එකතු වෙලා වහාම ගහලා එළවනෝ, මේ කවුද නයි දෙමළෙක් ඇවිල්ලා ඉන්නවා ඉන්දියාවෙන්, මේ මේකද යකෝ බුදුහා බුද්ධ කියලා කියන්නේ, මේ වගේ එකට නම් අපි මල් තියන්නෙත් නැහැ වඳින්නෙත් නැහැ, මෙයාද බුදුහාමුදුරු කියලා අනිවාර්යෙන් එළවන. මොකද හේතු කුණ්ඩේ බවාගෙන ඉන්නේ බුදුහාමුදුරු කොණ්ඩේ බවල හිටියේ. ඒතකොට කොණ්ඩේ බවල හැමතිස්සෙම කොණ්ඩේ මුදුනේ බැඳලා ඉන්නේ නැහනේ, කොණ්ඩේ කඩාගෙනත් එනවා එහෙම. ඒ කොණ්ඩේ කඩාගෙන එනකොට මේ කවුද මේ වැද්දා කියලා හිතයි. මේ සංකල්පයකට වඳින්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැබෑ විදියට આવොත් එහෙම සමහරලාට ඇයි යා මේ මිනිස්සයා කවුද කියලා ඇයි ඉතින් සුමාන ගානකින් කරේ දාන දළුව හොදලා නැහැ කාන්දාරවල ඉඳලා ඈ කකුල් පැලිලා නියපොතු වැවිලා ඈ මූණු පැලිලා තොල් පැලිලා ඈ ඇඟ දිරාගිලා කවුද මේ යාචකයා කියලා හයි. ඒක නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව එහෙමයි, ඒ යෝගී එහෙමයි. දැන් බුදුහාමුදුරු අර මේ යොදුන් 60ක් ගමන් ගිහිල්ලා එනකොට ඒ විඩාව ඒ එක කොයි වගේ වේද ශාරීරික වශයෙන් දින 60ක් එක දිගට ඇවිදිනකොට ඒ නිසා ඔබ පතන අපි පතන හීන ලෝක එකක්වත් බලන්න යන්නේ නැතුව තමාගේ ජීවිතේ තමන් දකින්න උත්සාහ කරගන්න. අනිත් කෙනා රහත් වුණත් කමන්නේ නැහැ, බුදු වුණත් කමන්නේ නැහැ, ඕන එකක් ඕන ඉලව්වක් වෙන්න කියලා. දැන් මම හෙව්වේ නෑ, මට මේ පිට රහත් අය මට වැඩක් නෑ. මම රහත්වරු හොයලා රහතුන්ට දන් දෙදී ඉන්න, රහතුන්ට වැඳ වැඳ ඉන්න, රහතන්ට පහම්පත්තු කර කර ඉන්න, රහතන්ට මල් දම දම ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හෙව්වෙම මගේ විමුක්තිය, මගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන කියලා. ඔබත් ඒ වගේ වෙන්න. තේරුණාද? ඔයාට උනත් ඉතින් කිව්වොත් මම මේ මට මෙහෙමයි, මම එනකොට මල් නිකන් මල් පාවඩයක් හදලා දියන්න ඕන කිව්වොත් ඇත්තෙන්ම ඔයගොල්ලෝ වැඩේ කරයි. අයිනස අපි කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඈ මම එනකොට මල් උඩු වියනක් හදන්න කිව්වොත් මෙහෙ ඇත්තෙන්ම එහෙම කරන්න හැදුවා ගොඩක් අය. මේ මල් එහෙම දාලා මම ඇත්තෙන්ම එපයි කිව්වා. මම හවා කීයක් වේදන් යනවද? හන්දනේ වැඩේට යනවා. පලක් ලක්ෂයක් එකහමාරක් මේක වැඩේට යන මගෙන ඉතින් අපරාධනේ. අපි ඒක පොට් ටිකක් ගහලා මුද්‍රණය කරලා මිනිස්සුන්ට දෙමු. එහෙම නිකන් එක මොහොත කර නිකන් මල් ටිකක් දාගෙන මේව කරන්න ඕනේ. එහෙම එපයිම කියන එක නෙමෙයි. නමුත් අපි වඩා ඵලදායි විදියට තියෙන විදියට අපි තුන්වෙනි ලෝකයේ රටක් හැටියට නේද දිනුණු නැති මිනිස්සු ඉන්න රටක් හැටියට අපේ තරමට අපි වැඩ කරන්න ඕන එච්චරයි. ටිකක් වැඩිපුර තියෙන අය එක කරගත්තයි කියලා ප්‍රශ්නකුත් ඕනේ. ඇති හැකියාව තියෙන අය ඉන්නව නම් වැඩිපුර ඒක කරගත්ත ප්‍රශ්නකුත් නැහැ. මොකද වෙන ආගම්වල වෙන තැන්වලත් ඒක වෙන නිසා. එනිසා ඔබ ගැන ඔබ හොයන්න රහතුන් නම් පිටින් හොයන්න යන්න එපා. මාර්ගඵලලාභීන් හොයන්න යන්න එපා. ඔබේ ආධ්‍යාත්මික සුවයට සැනසෙල්ලට ඔබ හොයාගෙන යන්න. ඔබ නිවන් දැක්කද නැද්ද කියලා ඔබම තමයි දන්නේ. කොහොමද? විවෘත සිතින් ඔබේ සිත දිහා බලන්න, එදහත් සිතින්. හොඳට සිතට සවන් දෙන්න. සිතිවිලි වලට නෙමෙයි සිතට. සිත කියන්නේ අපේ වේදිකාව. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක. වේදිකාව හොඳ වෙන්න ඕන. කොහොමද වේදිකාව? වේදිකාව ස්වාමීන් වහන්සේ හොට් ප්ලේට් එකක් වාගේ. එහෙමද? වේදිකාව කටු ගොඩක් වාගේ. එහෙමද? ඔබේ කල්පිතයක් ඔබට දුක් දෙනවා. කල්පිතයක්ම ඔබට ලෞකික වශයෙන් සපත් දෙනවා. දැන් කල්පිත දුකයි කල්පිත සතුටයි තමයි පුතජ්ජනේ විඳින්නේ. මම දැක්ක එක දර්ශනයක අම්ම කෙනෙක් කියනවා, ඔය අම්මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තු මොකද්ද කියලා අහනවා. ඒ අම්මා අඬනවා කියනවා, මගේ තියෙන මැරෙන්න කලින් එකම තියෙන බලාපොරොත්තුව තමයි අපේ දරුවෝ ටික එක තැනකට එකතු වෙලා, මොනුපුරු මිනිපිරියෝ ටික එකතු වෙලා එක කෑම වේලක් සතුටෙන් කන එක කිව්වා. දැන් බලන්න ඒ අම්මගේ තියෙන සරල, ඒ කියන්නේ දරුවෝ ටික විරසකයි, තරහයි, එකට එක නෑ. ඉතින් ඒ අම්මා හරි දුකෙන් ඉන්නේ. මුන් එක බඩවැල කඩාගෙන ඇවිල්ලා මුන් තරහෙන් ඉන්නේ කෙනෙක්. ඒ කියලා දුකෙන් ඉන්නේ. ඒකට බරමුණු පුරු හරි බේදා. ඉතින් ඒ අම්මගේ සතුට තමයි මුන් ටික සමගියෙන් ඉන්නවා දැකලා ඔය එකට අවුරුදු උසව එක හරි මගුල්ගේ හරි එකට කනවබුනවා සතුටෙන් දකින්න තමයි මේ අම්මගේ පැතුම. බලන්න මොන තරම් සරල දුර්වල ප්‍රාර්ථනාවක්ද කියලා. සමහර අයගෙන් අහුවාම අම්මලා ඔයගොල්ලෝ මොකද්ද කරපු ජීවිතේ ලොකුම පුණ්‍ය කර්මයේ සිහිපත් වෙන. ඒ ගොඩක් අය කියන්නේ මං ඉන්දියාවේ ගිහිල්ලා. ඒක තමයි ලොකුම දෙයකට තියෙන්නේ. ඒක නැත්නම් අටපිරිකරක් මං පූජ කරා. ඒක තමයි ලොකුම දේ. ඇයි අපිට ඊට වඩා ලොකු තත්ත්වයකට යන්න බැරි වුණේ? දැන් මේ ඇත්තට මාර්ගඵල ඌනතාවයේ තියෙනවද? පින්නතුනි මම නම් මේ සාසනික ගමනේ මේ ආධ්‍යාත්මික බමනේ එහෙම මාර්ගඵල ලෙඩක් තිබුණේ නැහැ මට. මට වොමනා වුණා මල් ළඟ තියෙන මමත්වය අයින් කරගන්න. ඔච්චරයි. මොකද මට මමත්වයේ මේක ඇතුලේ හරියට අර ලබු ගෙඩියට අර ඇට හෙල්ලෙනවා වගේ මොකද්ද හෙල්ලෙන එකක් අහුවෙනවා. ඒ ගැලුමක් ඇතුලේ හැරි මොනවා හරි මෙහෙම හොල්ලනකොට ඒක ඇතුලේ මොනවා හරි කැබැල්ලක් ගල් ගෙඩියක් තියෙනවා නම් නිකන් හෙල්ලෙනවනේ. එතකොට මේ මම කියන ස්වરૂපය තුල මම මහා හරියට දුක් වින්දා. ලැබීම් නොලැබීම් අතරේ මිනිස්සුන්ගේ නින්දා අපහාස අපකීර්ති අතරේ පුදුම විදියට දුක් වින්දා. එහෙම මහ ලොකුවට කෙනෙකුට මේ අපකීර්තියක් කරන්න මොකුත් ඕනේ නැහැ. ඉතින් අපි ඉන්න එක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු අපුත් එක්ක හොඳට කතා කරනවා. කතා කරලා ඔය ඉන්නවා. ගිහිල්ලා ඉවර වෙලා අනිත් පැත්තට කියනවා නායක හාමුදුරන්ට, ආනන්ද කිසි වැඩක් කරන්නේ නැහැ හාමුදුරනේ. ඈ මිදුලතු ගන්න හින්නෙත් නැහැ. අර මේකට එන්නෙත් නැහැ, සාංගිකයට එන්නෙත් නැහැ, පුදුම වැඩක් කළා තියෙන මේ මනුස්සය. ඒකට මේ යනවා, මම ඒවට පුළුවන් විදියට උදව් කරනවා. මේ යකා එක ගන්න ගිහින් කියන්නේ මම තමයි ඔක්කොම අනිත්‍යය එන්නේ නැහැ කියලා. එතකොට ආයි නායක හම්බුරන්ට හම්බෙච්ච එක මම කියන්නේ මොකද්ද? ඇත්තද මේ ආනන්ද යන්නේ නැහැ මොකකටවත් කියන්නේ? මම ගියා. ඒ ගියා වෙන්නේ කොහොමද? අර කිව්වේ නැහැ කියලා අවල්. නැහැ මම ගියා කියලා. එතකොට අර කෙනෙක් කෙරෙහි කෙනෙක් ළඟ අර වැරදි චින්තනය, දුෂ්ට චේතනාවක් තියෙන මනුස්සයෙකුට ඇති කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම කට්ටි ඉන්නව නේද? අර එදිහා ඒ වැරදි කෝණයෙන් බලන් ළඟට ගිහිල්ලා මම මේ කේලමක් එහෙම නෙමෙයි කියන්නේ කියලා පටන් ගන්න වැඩේ. මාත්‍රිකාව මම මේ කේලමක් නෙමෙයි කියන්නේ කියලා පටන් ගත්තොත් ඒකේ තියෙන්නේ මොකද්ද? කේලමක් තියෙන්නේ. මට එහෙම කියන්න එනව නේද? මං කියනවා හා හා එහෙනම් ඕන්නේ නැහැ, ඕන්නේ කියන්න ඕන්නේ නැහැ නේ කේලමක් නෙමෙයිනේ, ඕන්නේ නැහැ කියලා. කේලමක් නම් කිව්වට කමන්නේ, කේලමක් නෙමෙයිනේ එහෙනම් ඕන්නේ නැහැ කියන්නේ. එතකොට අකුලන් යනවා. අර ආවල් හාමුදුරුව ගැන, ආවල් කට්ටිය ගැන මම මේ ඉතින් කේලමක් නෙමෙයි, ඉතින් හොඳ නැහැ කියන්නේ, කේලමක් නෙමෙයි මම මේ කියන්නේ. නෑ නෑ ඕන්නේ නැහැ, කේලමක් නෙමෙයි නෑ ඕන්නේ නැහැ කියන්නේ. ඇත්තටම ඔබත් ආසද අනුගේ කුණු ඇහිඳින්න? මතක තියාගන්න. එහෙනම් ඔබ තාමත් නගර සභාව ටැටරේ තමයි වැඩ කරන්නේ. පුදුමයට කියලා කියන්නේ මම ආස නැහැ අනුගේ කුණු ඇහිඳින්න. හාමුදුරුවරුන්ගේ කුණු ඇහිඳින්නත් ආස නැහැ. ගීයන්ගේ කුණු ඇහිඳින්න ආසත් නැහැ. කාගවත් කුණු ඇහිඳින්න ආස නැහැ. ඔබ කවුරු හරි කුණු දාන්න ආවත් බෝඩ් එක ගහලා පෙන්වන්න ඕන මෙතන කුණු දැමීම තහනම්. දැන් ගෙදරට ඇවිල්ලා සමහර අය කුණු දාලා යන්නේ. ඒ නිසා මේ පාරේ එළියේ නෙමෙයි ගහන්න ඕන මේ ස්ථානයේ කුණු දැමීම තහනම් කියලා, ගේ ඇතුලේ ගහන්න ඕන. කුණු රැගෙනේම කුණු දැමීම තහනම් කියලා. මේ අපි ගන්න එකතු කරන කුණු වලට මදිවට මේ ලෝකේ ප්‍රශ්න විදියට ඕනම දෙයක් හිතුවහම ප්‍රශ්න. තේරුණා නේද? ප්‍රශ්නයක් විදියට ඕනම දෙයක් ගැන හිතන්න ගියහම ප්‍රශ්න. ඒක එක්තරා තරුණ ගෑල්ලමෙක් තැවෙන එක ප්‍රශ්නයක් තිබුණා. අපේ ඥාති වෙන පිරිසක්. මොකක්ද එකම ප්‍රශ්නේ? ඒ ගෑන ළමයිගේ පොඩ්ඩක් නාහෙ ලොකුයි. මේ මේ එළියට තියෙන නාහෙ චුට්ටක් ලොකුයි. හැමදාම තමන්ගේ අම්මා තාත්තට බනිනවා මේ පොඩි කාලේ මගේ නාහෙ හදලා නැහැ, ඒකයි මෙච්චර ලොකු වුනේ කියලා. ඥානිත් ඒව ඔක්කොම තියෙනවා. ලොකුම ප්‍රශ්නේ මොකද්ද? නාහෙ ලොකු වීම. මන්නම් කරන්නේ ඔක ඔහොම පිට පිය කියලා කතරක් කරන් කපලා දාන. ප්‍රශ්නයක් විදියට හිතන්න ගියාම ප්‍රශ්නයක්. දැන් ඔය ඇතු ගොඩක් අය ධර්මල්ලෝ හදලා මේ අවසන් වෙච්ච අයද අනුන්ගේ ප්‍රශ්න විසඳන්න යන්නකෝ. මිනිසුන්ට ප්‍රශ්නත් ඕන. ඒ මිනිසුන් ජීවත් වෙන්න. දරුවන්ගේ ප්‍රශ්න ඔළුවේ තියන් ඉන්නවා නම් කරුණාකරලා ඒව දරුවන්ට දෙන්න ඉඩ. මුණුපුරන්ගේ ප්‍රශ්න තියෙනවා ඒව මුණුපුරන්ට දෙන්න. දැන් ඌවට යන්න එපා. ඌවට අත දාන්න ගිහිල්ලා අවතාරේ බැනුනොත් අහනවා අච්චම්ම ඉන්න අච්චම්මගේ පාඩුවේ. අපේ ප්‍රශ්න අපි බලා ගන්න. අම්මා ඉන්න අම්මගේ පාඩුවේ අපි ප්‍රශ්න අපි බලා ගන්නම් කියලා එහෙමත් බැනුනොත් තහනවා. ඒ නිසා මොකටද ඒව ඔළුවේ දාගන්නේ? එතෙන්ට හිත පුරුදු කරන්නේ නැත්තම් මේ හිත හැම තැනම දුවල ගිහිල්ලා හැම තැනම තියෙන කුණු ජරාවල් අරගෙන ඇවිල්ලා විඳවනවා. තේරුණා නේද? දැන් අපි ඔය පවුල් වල ඉන්න පිරිස යම් යම් අය කියලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න එහෙම මේ කරලා කෝල් කරලා කියන්න පටන් ගන්නවා. මම අහුව දැන් ඕගොල්ලෝ හොඳට සතුටු වෙන එන්ජොයි කරන වෙලාවල් තියෙනවනේ. ඔව්. ඒ වෙලාවල් වලට මට කෝල් කරලා කිව්වද හාමුදුරනේ අපි සතුටු වෙනවා එන්ජොයි කරනවා ඔබ වහන්සේත් එකතු වෙන්න මේ වෙලාවේ කියලා කිව්වද? නෑලු. දුකට සාපේක්ෂිතව මිනිස්සුෙකුට සැපතට සාපේක්ෂිතව මිනිස්සුෙකුට දුකත් දුකට සාපේක්ෂිතව සතුටක් තියෙනවා. ඕකත් ජීවිතේටම අදාළ භුක්තියක් ලැබිය යුත්තක්. ඔබ සතුට තනියම විඳනනම් මට කෝල් නොකර දුකත් තනියම විඳපන්. ඒකට මට කෝල් කරන්නත් එපා. ඒක මාර වැඩක් නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අපේ ප්‍රශ්නත් අපිට ඉවර වෙන්නේ නැතුව වගේම මේ ලෝකේ ඉන්න අනිත් අයගේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදියට දකින්න නැතු වෙන විදියට කටයුතු කරා නම් ඉවරයි. ඉස්සර මිනිස්සුන්ට තිරික්කලේ විසඳුමක් වෙලා තිබ්බා. තිරික්කලෙන් යන එක ආරච්චි මහත්තයා 1910 15 20 වගේ කාලේ වාහන තිබ්බේ නැහැ නේ. 1940 එහෙම අපි ඉන්න කාලේ නේ. ওই තිරික්කලේ ආරච්චි මහත්තයා ගියා. ඒක තමයි ලොකුම විසඳුම සොලියුෂන් එක. ඒක හරි ආඩම්බරෙන් ගියා. ගෞරවණීයව ගියා. ඒකේ තිරික්කලෙන් එළියට අර තිරික්කලේ පොඩි දොරකුත් තියෙනවනේ හැදලා. ඕක අරගෙන එළියට බහින්නේ කොහමද? මාන් ජේෂ්ඨ විදියට බහින්නේ තිරික්කලෙන්. හරි ලොකෝට තිරික්කලෙන් බහින්නේ. දැන් ඒක විසඳුමක් වෙලා තිබුණා. ඒක තමයි විසඳුම. පහසු ගමනට විසඳුම තිරික්කලේ. දැන් ඒක එහෙමද? නෑ. දැන් තිරික්කලේ වගේ සිය ගුණයක වේගයෙන් යන්න පුළුවන් වාහන තියෙනවා. නමුත් සෑහෙනවද? පරිපූර්ණද? ප්‍රශ්න ඉවරයිද? නෑ. මම මේ කියන්නේ ඇති හැකි විදියට වැඩ කරන්න එපයි කියලා නෙමෙයි. ඇති හැකි පුළුවන් විදියට වැඩ කරන්න, චිත්ත අසහනයන් දුරු කරන්න, ලෝකේ හැටි මේකයි කියලා තේරුම් ගත්තාම ওই ප්‍රශ්න ඉවර වෙනවා. ගොඩාක් ප්‍රශ්න පිරුණුතුනේ ස්වභාවයක් කියලා තේරුම් ගත්තට පස්සේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ අපේ හදවතින්ම ස්වභාවයක් කියලා ගත්ත දේවල් තියෙන ඒවා අපිට මානසික දුකක් වෙන්නේ නැහැ. රාත්‍රී වෙන එක දහවල් වෙන එක උදාහරණයක් වශයෙන් කවදාවත් අපිට මානසික ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඒ ස්වභාවයක් ස්වභාවයක් ලොකු ප්‍රශ්නයක් ඒ වුණාට. නමුත් ඒක ස්වභාවයක් කියලා ගත්ත තැන මොකද උනේ? ප්‍රශ්නයක් නැති වුණා. බඩිකිනි වෙන එක ස්වභාවයක්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අන්න ඒ වගේ ජීවිතේට යම්කිසි විසඳුම් ටිකක් මිසක් මානසික ප්‍රශ්නයක් කරගන්න නෙමෙයි තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ එතෙන්ට එන්න හරි අමාරුයි නේ. හිත ටික ටික හදන්න තෝක තෝකං කනේ කනේ. හිත ටික ටික හදන්න ටික ටික කන්ට්‍රෝල් කරන්න පුරුදු වෙන්න. වාහනේ ටික ටික පදවන්න හුරු වුණා වගේ හිත ටික ටිකව දමණය කරන්න පුරුදු වෙනවා. කොතෙන්ද වඩා සුවදායී තත්වයට. මේ මොහොතේ ඔබට සතුටෙන් ජීවත් විය හැකි නම් ඔබ අනාගතයේදීද සතුටෙන් ජීවත් වේවි. ඔබගේ මේ මොහොත කුමක්ද? එයයි ඔබගේ අනාගතය. ඔබගේ මේ මොහොත කුමක්ද? එයයි ඔබගේ අනාගතය. මේ මොහොත හදන්න. ප්‍රශ්න විදියට අතහැරලා දැම්ම හැම ඒවා ප්‍රශ්න ඒ විදියටම ඒවා සංසිඳෙනවා. ප්‍රශ්න විසඳන්න ගියාම ප්‍රශ්න තව ප්‍රශ්න බවට පැටලෙනවා. ඒ නිසා ප්‍රශ්න විදියට පිළිතුරු විදියට තේරුම් අරගෙන මේ ලෝකේ හැම දෙයක්ම අත්හරින්න පුළුවන් කෙනාට හැම දෙයක් දිහාම හිනා වෙලා බලන්න පුළුවන්. ගෙදර කවුරු හරි හයියෙන් කෑ ගහනවා. එයාට කෑ ගහගෙන යන්න දීලා එයාම ආයි නිවිලා ඇවිල්ලා එයාම ආයි සොරි කියලා සමාවත් අරගෙන ආයි නිවැරදි වෙනවා දකින්න පුළුවන්. ඔබේ සිතෙහි පවතින ගති ලක්ෂණය කුමක්ද? ඔබේ සිතෙහි මේ මොහොතේ පවතින ගති ලක්ෂණය කුමක්ද? නිරෝධ ගතියක්, ආර්ය ශ්‍රාවක භූමියක ගතියක් තියෙනවද? යක්ෂ ගතියක් තියෙනවද? පෙරේත ගතියක් තියෙනවද? තිරිසන් ගතියක් තියෙනවද? අපාය ගතියක් ලක්ෂණයක් තියෙනවද? මොකද ඔබට තේරෙන්නේ? ගති දුරලන්න හැම මොහොතකම ගති දුරලන්න. ගති විමුක්ත කරගන්න. ඒක තමාගේ නුවණින්ම තමයි ඒ අවබෝධය හැඩගස්සගන්නේ. කිසිම ගතියකට එන්නේ නැතුව බලන්න. තමා දිහත් ලෝකෙ දිහත් කිසිම ගතියකට එන්න එපා. ගතිය කියන්නේ මොන විදියටද, මොන ආකාරයටද, මොන ලක්ෂණයටද, මොන ස්වરૂපයෙන්ද, මොන දෘෂ්ටියෙන්ද, මොන සංකල්පයෙන්ද කියන එක තමයි මේ ගතිය කියන්නේ. මොනම දෙයකටවත් පත් වෙන්නේ නැති වෙයි. අලුතෙන් ගතියකට මාරු වෙන්න උවමනාවකුත් නැහැ. මේ මොහොතේ ගතියකට පත් වෙන්න උවමනාවකුත් නැහැ. මේ විදියට තමයි ධම්මානු ධම්ම ප්‍රතිපatti ධර්මයේ දේශනා කරන ධර්මයට අනුව ප්‍රතිපත්තිය. මේ මොහොතේ කරන්න, මේ මොහොතේ වෙනස් වෙනවා, මේ මොහොතේ අත්දකින්න, මේ මොහොතේ නිරෝධ වෙනවා, මේ මොහොතේ ආර්ය භූමියට පත් වෙනවා. ඒ අයගේ අවබෝධයට අනුව මාර්ගඵල කියලා જાතියක් තියෙනවා. ඒව ඇගේ දාගෙන නිකං කාගේවත් බැනුම් අහන්න ඕනත් නැහැ, නින්දාවටපත් වෙන්න ඕනත් නැහැ, ගුටි ගන්න ඕනත් නැහැ. ඒ නිසා ඒව දාගන්න ඕනේ. තමන් පාඩුවේ තමන්ගේ සැනසීම භුක්ති විඳින්න. නිකං අනුන්ගේ ඒ අනුන් අල්ලගෙන තියෙන ওই මාර්ගඵල අරමේ ওই මිනිස්සු ඒව දකින්නට කැමති නැහැ. ඕන තැනක ගිහිල්ලා ඕන මහානායක හිමි කෙනෙක් ළඟ ඉස්සරහා මම රායිනාද මිනි මෙච්චර මරලා තිනවා කියලා කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ ශෝක් මහත්ය නියමයි. ඉතින් ඕ හැටි ඔහම තමයි කියලා කියයි. මම අනාගාමී ඵලයට පත් වෙලා තෝ කන්න තියෙන්නේ මූ විකෘති කරනවා මේ වර තෝ ඉඳපිය මං මරනවා කියලා. රාත් වෙලා ගියොත් ඉඳලා මේ ඉවරයි. එවලෙම නැගිටලා ගහනවා පඩික්කමෙන් හරි පුටුවෙන් හරි. මිනි පහක් මරලා ඉන්නවා කිව්වට කමන්නේ. ඒ කමන්නේ මහත්ය ඔහම තමයි ඉතින් කරන්නේ. එතන එම් කියන්න ඕන සායනාද මම මේ මිනි බහක් විතර මරුවා පස්සේ පා වෙලා මේ මම මේ බණ භාවනා වලට යමු වුණා. හිරේ ගියේ නැන්නේ අහුන්නේ සාක්ෂි නැති වුණානේ. එතන මේ ඉන්නවා කියලා කිව්වා. ඒ හා ඒකට කමන්නේ වුණා. ඒකනේ හැමෝටම කරන්න බැරි වැඩක් නේ ඒක කියලා කියයි. පුදුම ලෝකයක්. දැන් අපි දන්න මහත්මයෙකුත් එහෙම මේ අවබෝධය පිළිබඳව මේ පොඩි ප්‍රකාශ ටිකක් අරගෙන දාලා මේ YouTube එකට වෙන කෙනා කවුරුත් නෙමෙයි අපේ හිතවත් ඒස් බාලසූරිය මහත්තයා. එතුමා කියනවා හාමුදුරුවනේ මට බනිනවා මේ මිනිස්සු ටික කුණු හරපෙන් බනින්නේ කිව්වා. මේ යකා පිස්සෙක් මූ පිස්සන් කොටු යවන්න ඕන මේව මාර්ගඵලද කිය කියා මේ මෙච්චර කාලයක් හරි ගරු කරපු මිනිස්සෙක් නේ මේ මහා පොත් 100කට වඩා ලියපු ඒ වගේම විශ්වවිද්‍යාලවල ගුරු උපදේශකෙක් අධ්‍යාපනඥයෙක් මේ රටට වටිනා කියන මිනිස්සෙක්. ඒ මහත්මයා මට කෝල් කරලා කියන එතුමාගේ දුක සැප කියනවා හාමුදුරුවනේ මම ජීවිතේට අහු නැති නිନ୍ଦිත වචන වලින් මම බැනුම් ඇහුවා දුවා. මොකද්ද අර එතුමාගේ මේ Facebook එකේ තියෙනවා මේ අවබෝධය පිළිබඳව මේ කාන්තාව මිනිස්සු කිපදෙනෙක් ප්‍රකාශ කරනවා මම මේ ඵලයට මෙහෙමපත් වුණා කියලා. ඒකට එතකොට මේ මාර්ගඵලවලට වෛර කරන පිරිස කවදාවත් මාර්ගඵල දකින්ද? මෛත්‍රී බුදුහාඳුනන් කාලේවත් දකින්නේ නැහැ. එන හම්බෙන්නවත් නැහැ. මොකද ධර්මයට ගරහනෝ. ඇයි එහෙම ගරහන්නේ? අමු පුහුදුන් තත්ත්වේ ඉඳලා තමන් ධර්ම අවබෝධයකට පත් වෙලා ගරහන්න. ඈ වෛද්‍යවරයෙක්ගේ දොසක් දකින්න බැහැනේ නිකන් වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට. ඊට වැඩිය විශේෂඥයෙක් වෙලා ඒ වෛද්‍යවරයාගේ දෝෂේ හදන්න ඕන. ඔබට මතකයි මගේ ජීවිතයේ තිබුණ එක ලක්ෂණයක් මම ප්‍රකාශ කරාම එක්තරා මිනිසෙක් හිටියා. ඒ මිනිහට තේරෙන විදිහේ දහමක් කියන ආරණ්‍යයක් හදාගෙන ওই මාතලේ පැත්තේ. ඉතින් මං ගියා කොයිබත් යනවා මේ බණ ධර්ම කරන මිනිස්සු ඉන්නවා කිව්වහම යනවා. මම ඇත්තෙම ධර්මය අවබෝධ කරගෙන තිබුණේ නැහැ එතකොට. ඉතින් මේ මිනිස්සයා යම් බණක් කිව්වා. බණක් කිව්වට පස්සේ ඉතින් අර එළියට ආවට පස්සේ මං ඒ කතාව කියලා තියෙනවා. ඉතින් මං කව මහත්මයා මං ඔබතුමා වැරදි කියලා නම් දන්නවා. ඒත් මං ඍජුව ඔබතුමාට වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. එයා ඒකත් මං කිව්වේ වහන්සේ මොකද හිතන්නේ දේශනේ ගැන කියලා අහපු නිසා මම කිව්වේ වැරදි කියලා මට පේනවා. නමුත් ඔබතුමා කියන දේ තුළින් එච්චර මට ගන්න දෙයක් නැහැ. මට වැරදි කියලා පේනවා. ඒත් මම වැරදි කියලා කියන්නේ නැහැ. මට ඒක කියන්න බෑ තාම කිව්වා. එතකොට යන්කෝ ඇයි කියලා මකෝ හරිදී මොකද්ද කියලා දැන් අහුවොත් එහෙම මට උත්තරයක් නැහැ. ඒ නිසා මේ ගොඩාක් විවේචකයන්ගෙන් අපි අහන්නේ හරිදී මොකද්ද එහෙනම්? හරියට කියන මාර්ගඵලයේ හරියට අවබෝධයෙන් කියන හරියට ප්‍රත්‍යක්ෂතාවෙන් කියන අපි ඕන මහානායක හාමුදුරුවන්ගෙන් අහන්නේ හරිදී කියන නායක හාමුදුරනේ හරි මාර්ගඵලයේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවෙන් කියන අන්දෙක් ගොළුවේ බීරෙක් කියනවා වගේ නැතුව සාන්දීටිකව කියන්නේ. ආන්න එතෙන්දී තමයි එක්ක බඩ යනෝ නැත්නම් ලේ බඩ යනෝ. මොකද හේතුව? ඒකක්වත් නැහැ. යාන්තම් ඔය ඉගන්නන්නම් වාලේ උගන්නලා ශාස්ත්‍රවේදී පඬිත ඔය කියන උපාධියක් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ ජීවිතේ මොකද්ද කරේ කියලා ඇහුවොත් සාමර දානි වැළඳුවා, පත්තරේ වැළුවා, පඩික්කම පිරෙව්වා. මම දැකලා තියෙනවානේ අපේ තායක හඳුරු සමහර කට්ටිය දානි වැළඳනවා, පත්තරේ බලනවා, පඩික්කම පුරවනවා. එච්චර මෙච්චරයි ගොඩක් කලාවට කරේ. හැබැයි ඉතින් අපිට පොඩි ශාස්ත්‍ර ටිකක් ඉගෙනුවා ඉතින් පොතපත. නමුත් මේ ආධ්‍යාත්මික ගවේෂණයට පෙළඹෙන්නෙම නැහැ. ඇයි ඒ? ඒක දැන් ඉවරයි. දැන් මේ යුගය ඉවරයි. දැන් නිවන් දකින්න බෑ. දැන් ධර්මය ප්‍රගුණ කරන්න බෑ. අපිට තියෙන්නේ ওই කාලබීලා කාලයක් ගිහිල්ලා දාන ටිකත් හම්බ වෙන එකක් නැහැ කියලා බයට කියනවා. කාසාව කණ්ඩකයාට දන් දුන්නත් මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට කාසාව කණ්ඩකයා කියන්නේ කවුද කියලා අහුවාම කියනවා කෙස් ගහේ නූලක් බැඳගෙනලු ඒ කාලේට ඉන්නේ සිවුර. සිවුර නැහැලු. කෙස් ගහේ නූලක් බැඳගෙන හිටියාම අන්න යාලු කාසාව කණ්ඩකයා. කාසාව කණ්ඩකයා කියන්නේ යා නෙමේ. කාසාව කණ්ඩකයා කියන්නේ මේ සද්ධර්මයේ අවබෝධ කර නොගත් ඕනම සිවුරක් ඇඳගත් භික්ෂුවක් කාසාව කණ්ඩකේ. මාර්ග බලහතරෙන් එහෙකට ආපු නැති ඕනම භික්ෂුවක් කාසාව කණ්ඩකේ. ඒ කියන්නේ කසාවතින් කන එකෙක් නේ. ඒක වැරදි විදිහට අවබෝධ කරගෙන අර කියන සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සච්ච කරණාත්තාය හිමං කාසාවං අයත්වා පබ්බාජේත මම්බන්ති අනුකම්පං උපාදාය කියලා ලෝකෙන් මහාන වෙනවා. ඔගේ කොටසක් කියවෙනවා අනුංගහං කත්වා කියලා. ඒකෙන් වැරදි විදිහ අවබෝධයක් ගත්තොත් එහෙම අනුංගහගෙන කන්න ඕන කියලා. ඒක තමයි වෙන්නේ. එතකොට දෙයියෝ පෙන්නලා හරි බුදුහාමුදුරුවෝ පෙන්නලා හරි ධාතු කරඬුව පෙන්නලා හරි තියෙනවා. මං හරිම සන්තෝෂ වෙනවා බුදු පිළිමේ ඉස්සරහා පින් කැටයන් නැති එක. ඇයි? බුදුහාමුදුරන්ට සල්ලි ඕනේ නැහැ. බුදුහාමුදුරන්ට සල්ලි දාන්න ඕනේ. සල්ලි උමනා වෙන්නේ විදුලි බල මණ්ඩලයටයි, ටෙලිකෝම් එකටයි, ජල සම්පාදනයටයි, සහ දින මේ ඉලෙක්ට්‍රොනික බඩු වලටයි විතරයි. ඈ වාහනේ යනවනම් සෙඩ් එකටයි, තෙල් එකටයි මං ගන්නෑ. ඒ ඔක්කොම ගන්න මට දෙනේම ඔක්කොම ගන්නවා. එක්ක විදුලි බල මණ්ඩලේ නැත්තම් ප්‍රින්ටින් එක ගන්නවා. සල්ලි එක්කම ඉලෙක්ට්‍රොනික බඩු වලට කඩවල්ලේ සල්ලි ගන්නවා. වාහනේට තෙල් ගහන්න ගියාම සෙඩ් එකේ එකා ගන්නවා. ඕගොල්ලෝ දෙන හැම සතයක්ම මොකෙක් හරි ගන්නවා ආයි මගෙන්. මං ළඟ නෑ. ඕකනේ ඇත්ත කතාව. ඔයත්තන්ට හම්බෙන පඩියක් මොකද වෙන්නේ? සුපර් මාකට් එකෙන් හරි බෙහෙත් ගන්න තැනෙන් හරි කොහෙන් හරි ආයි එක ගන්නවා කවුරු හරි. මේ පැවැත්මක් තියෙන්නේ මේ කාටවත් මේක තියාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ සමන් සන්තෝෂ වෙන බුදුහාමුදුරු පෙන්නලා මේ ධාතු කරඬුවක් පෙන්නලා ඒක ඉස්සරහා මොකටද බන්දේසියක් තියන්නේ? ධාතුන් හන් සල්ලි කනවද? මේ ලෝකෙ පින්නතුනේ ඕනම දෙයක් පවතිනවා ඒ ඒ දෙයියන්ගෙන් යම්කිසි අලවිවීමක් සිද්ධ වෙනවනම් ඔය දේවාල ගහන කපෝ හරේ මේ කල්පනා කරන්නේ මේ පැත්තේ බලලා මේ පැත්තේ මොන දෙයියන්ගේ එකක් ගැහුවොත්ද වටින්නේ. ඊට පස්සේ කියන බලන කළු බණ්ඩාර ගැලේ බණ්ඩාර දෙයියන්ගේ එකක් ගහනවද? කතරගම දෙයියන්ගේ එකක් ගහනවද? පත්තිනි අම්මගේ එකක් ගහනවද? සූනියන් දෙයියන්ගේ එකක් ගහනවද කියලා කල්පනා කරලා වැඩිම වාසිය ලැබෙන එක තමයි ගහන්නේ. ගාලා ඊට පස්සේ ඒක මිනි එළියක් ගැහුවාම ඒක පස්සෙන් එන. මොකද මේ පලාතේ ඉන්නවා වැඩි ඇදහිලිකාරයෝ. ඇයි මේ බුදුහාමුදුරුවෝ මුල් කරගෙන හරි බුදුහාමුදුරුවරු කියලා දාන්නත් පුළුවන් මොකද 820 බුදුහාමුදුරුවෝ මේව කරනවානේ කරගෙන හරි ඇයි ඒක මුදල් પરමාර්ථයෙන් කරන්නේ ඒක හරි අවාසනාවන්ත දෙයක්. ඒ අයම තමයි බණ භාවනා කරන අයට විකෘතිකාරයෝ කියලා බනින්නෙත්. අන්න ඒකයි දුක. මම ওই ඉස්සර පිරිවෙන් යන කාලෙක දවස් 3ක 820 පූජා කියලා පටන් ගත්තා. වැඩේ නැගලා ගියා. වැඩේ නැගලා ගියාට පස්සේ 820 පූජා ඇතෑරියේ නැහැ සතියකට දැම්මා. ඒකත් නැගලා ගියා. ඊට පස්සේ වැඩි සෙනග හෝගාලා එන පටන් ගත්තා මේක සති දෙකකට දැම්මා. ඒකත් හොඳට අල්ලලා ගියා. ඒකට මම බැලුවා මේක බුදුහාමුදුරුවන්ට මොනවා හරි පූජාවක්ද මේක යන්නේ කියලා නෑ. තනිකර සංවිධායක හාමුදුරුවන් ඉදෙන්නේ දවසක ඉන්කම් එක. ඒ කාලේ හැටියට ඒක අටපිරිකරකට 1000යි. සරලම ගණන් හද. එතකොට 28 නමක් ඉන්නවනේ. පන්සලේ ගන්න 28000යි. ඊට පස්සේ අරකයි මේක ඔක්කොම ගණන් හදාගෙන මේව කරගෙන මේ තියෙනවා. එතකොට මොකක්ද යන්නේ ඒකේ? චේතනාව සෞත්තුයිනේ. නේ? චේතනාව සෞත්තුයි. වෙන දර්ශනයක් දෙන්නත් නැහැ. ගොඩාක් පන්සල් වලට ස්ථාන වලට හාමුදුරුවන්ට වෙන දර්ශනයක් දෙන්න දර්ශනයක් ඔවුන් තුල නැහැ. ඉතින් මගේත් මිත්‍ර හාමුදුරු බොහෝ දිනක් ඉන්න ගොඩාක් දෙනෙකුට දර්ශනයක් නැහැ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ ඉස්සලා හඳුන් කූරු ටිකක් පත්තු කරනවා ඒක සම්පූර්ණ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ දැන් හඳුන් කූරු හදන මිනිහෙක් ආවා ඒ මිනිස්සයා කොච්චරද කියතොත් ඒ මිනිස්සයාගේ නිෂ්පාදිත හඳුන් කූරු පෙට්ටිය මට දෙන්න අකමැති වුණා මං ඇහුවා ඇයි කියලා හඳුනේ හොඳ නැහැ කියලා අපි දන්නවා කොයි දාන රසායනික වර්ගයේ දේවල් මේ ශ්වසන ආබාධ හැදෙනවා ඒ කාබන් එක හොඳ නැහැ අපි ඔය ශනික සුවඳ එන්න මේ ඕව දාලා තියෙන්නේ ඕව පත්තු කරන්න හොඳ නැහැ කියලා. ඇත්ත නේද ඒ කතාව? ඇත්ත කතාව. අඳුන් කූරුව මේ වගේ. එතකොට බලන්න බුදුහාමුදුරුව ඇත්තට වැඩ හිටියේ නම් නැගිටලා දුවනවා. හත් පත්තු කර පත්තු කෙරෙල්ලට අපේ උන්දල ටික ගිහිල්ලා හඳුන් කූරු පරිසර දූෂණය ඇති වෙනවා මිනිස්සුන්ගේ ශ්වසන ආබාධයට හේතු වෙන මහා විනාශයක් සිදු කරන අනවබෝධයෙන් අපිට ජනාව පත්තු කරන පත්තු කරලා මේ ඈතින් අල්ලගෙන ගිහලා මේ සැරේ ගාලා එනවා ඇත්තටම මේ වෙන ක්‍රමවේදයක් එක්ක සුවඳනේ හමන්න ඕන ඒ සුවඳනේ තියෙන්න ඕන එතන කියලා වෙන ක්‍රමවේදයක් ස්වභාවික හඳුන් කූරක් හොයාගත්තොත් පත්තු කරනවා නම් හොඳයි නැත්තම් මේක හොඳ නැහැ. ඇයි මේ විචාරශීලී බුද්ධියක් නැති හේතුඵල ධමයේ ස්වභාවයක් දන්නේ නැති හේතු ප්‍රත්‍යින්ගේ ස්වභාවයක් දන්නේ නැති අඥාන ලෝකයාට වෙච්ච විපත්ති ඔබ කරගන්න එපා. ඔබ ඥාන සම්පයුක්ත කෙනෙක් හැටියට හැම තිස්සෙම විද්‍යාත්මක බව බලන්න. හැම තිස්සෙම විද්‍යාත්මක බව බලන්න. යථාර්ථවාදී බව බලන්න තමන්ගේ තන වුණත් වේවා, පින්කමක් හරි වේවා, පරිත්‍යාගයක් හරි වේවා. ඒක විද්‍යාත්මක බවන්න. දැන් ඔබ මේ මිනිස්සුන්ට ක්ලචස් දෙනවයි කියලා ඉවර වෙලා හොඳට කකුල් දෙක තියෙන මිනිස්සුන්ට ක්ලචස් එකක් දීලා වැඩක් තියනවද? කකුලක් ආබාධිත කෙනෙකුට තමයි මේ ක්ලචස් එකක් දෙන්න ඕන. රෝද පුටුවක් දෙන්න ඕන කෙනා බල්ලා තමයි රෝද අන්න ඒකට තමයි කාලෝචිත දානය කියලා කියන්නේ. ඒ නිසා මේ කාලෝචිත බව බලමින් කටයුතු කරන්න. ඒ විට අපි ආධ්‍යාත්මික වශයෙන් උත් භෞතිකවාදී වශයෙන් උත් හැම පැත්තෙම පරිණත වූ පරිපූර්ණ වූ පෞර්ෂයකින් හැබි අභිමානවත් මිනිස් සමාජයක් අපිට දකින්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි උදේවරුවේ දේශනාව මෙතනින් අවසන් කරනවා. හැම දිනාටම ධර්මයේ පිහිට ආරක්ෂාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.